Hondai pingatuni kaurut sadu karyak tena. Samanta chakvalesu atra gacchantu devata saddhammang muni rajasya sunantu sagga mukkhadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Pinnatni Then Samani Katavatinoa Budun Dagger Nivandakin no Nakir. Ekat Ekasamani Protagjana Budgaleva Hitane Budun Dagger Nivandakino again, Budgale Dekala Budukenek Dekala, Buduham Durukenek Dekala Nivandakando Nakir. Namutmaker make it. Gamburu Paramartha Paramasatya Bhava Udura Damana Kramaya Dakala Nivandakina. Budundakina Gyani Bhava Udura Damana Kramaya Dakino. Yo Paticha Samupadam Pasati so Dhammam Pasati. So Dhammam Pasati so Mam Pasati. Nisa Yamik Dharme Dakot. Man para dakino, marge dakino, bhava udura damana, marge dakino. Inisa budun dakino kiyanne pudgalayek ho, kenek ho, budu pilimayak ho, pudgalayek dakima neme. Budu kenek karanne dharmaya desana karana. Dharmaya desana nokala nan ara pase budu kenek wage. Dharmaya desana kale nannan ara suska vidarsaka Arahatun nahanse kenek wage. Arahatun nahanse nivan dakka namuth dharmaya desana karanna bae tawa kenekuta bava budura damannata para margaya piliweta kiyadena aakarata. E nisa ape lowutra buddhamduruwot sieluma buddhatwayata patthu sieluma uduwarut මේ ධර්මය ගුරු කොට ගත්තා ධර්මය තමයි ගුරුවරයා හැටියට සැලකුවේ ඒ වගේමයි කවදා කොතැනකදී යම් කෙනෙක් නිවන් දැක්කත් ඒ පුද්ගලයා ධර්මය දැකලා ධම්මග දැකලා ඒ ධර්මය අනුගමනය කරලා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී අනුයි Dharma marga anugamane kiri medui, bava udradan. Bava udradan nabe, dhammanu dhamma patipadavehi, hasrin natikin. Insa, ape Gautam Buddham durur, mitripitaki, tiyanoa, buho sutra, mit dharmaya, dharmaya tiyana, vedagat kama, vatina kama, Pinnaradipu Sutra. Dhamma Katika Sutra Tienava Hayakvitra Tripitake. Ekyanne Desakek Dharme Desana Karana Kenek Nivaradiva Anugamane Kalayutu Kramaya Piliveta Desana Karala Tienava. Evagema Budhamuduru Dekka Eda Aurudu Tedas Hasi ekat, ganakat pira, me dharmaya මේ නිවන් දකින්න නෙමේ වෙන වෙන දේවල් සඳහා අනාගතයේදී ඉදිරියේදී මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ මේ පදවැල් මේ වචන ටික වෙන වෙන දේවල් සඳහා මිනිස්සු ශ්‍රාවකයෝ පාවිච්චියට ගන්න බව ගන්න ඉඩ තියෙන බව ඒ අනුව බුදුහාමුදුරුවම කල්පනා කරලා දේශනා කරපු ඉතාම වැදගත් සූත්‍ර ගණනක් තියෙනවා මේ ධර්මයේ ඒ වටිනාකම මේ ධර්මය වෙනස් නොකළ යුතුයි වෙනත් දෙයක් සඳහා භාවිතා නොකළ යුතුයි ඒ වගේ එක වැදගත් සූත්‍රයක් තමයි ඔය පොතේ 144 වෙනි පිටේ තියෙනවා සූත්‍රයක් අපි ලියලා පෙන්නලා කිංටි සූත්‍රය මේ සූත්‍රේ නම කිංටි සූත්‍රය මේ සූත්‍රයේ තියෙන්නේ මජ්ඣිම නිකායේ 3 වෙනි කොටස මේ සූත්‍රය මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ 3 වෙනි කොටසේ තියෙන සූත්‍රයක් කිංටි සූත්‍රය නම මේ ධර්මයේ වැදගත්කම පෙන්නුව මේ ධර්මය අනාගතයට භාවිතා කළ යුතු ආකාරය පෙන්වන එහෙම භාවිතයට නොකොළොත් නොගත්තොත් සිදුවෙන දේ පෙන්වා දුන්න ඉතාමත්ම වැදගත් සූත්‍රයක් අද මේ සමාජයට භික්ඛු සමාජයට එහෙම නැත්නම් බුද්ධාගම කියලා මේ අදාන බුද්ධාගමට බෞද්ධයන්ට වැදගත්ම වෙන විශේෂයෙන්ම මේ බුද්ධාගම රකින්නවා කියන භික්ෂු පරපුරට වැදගත් වෙන සූත්‍ර කීපයක් පිළිබඳව තමා මේ දේශනා කරලා තියෙන්නේ. මේ කිංටි සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ කුසිනාරානුවර බලිහරණේ වනසන්දේ ජීවත් හිටිය දවසක. දැන් කුසිනාරානුවර තමා බුදුගල කියලා අද කියන්නේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑව තැන. මේ බුදුහාමුදුරුව පිරිනිවන් පාන්නට පෙරත් විවිධ අවස්ථාවල කුසිනාරානුවරට ආවා. මේ කුසිනාරානුවර තමා අර මාතෘ මව හිටියේ. එහෙම නැත්නම් අර සංකස්ස පුර කියන තැන කුසිනාරානුවර එක කොටසක්. එනිසා මේ පිරිනිවන් පාන්නට පැමිණියේ මේ කුසිනාරානුවරට. ඒ කුසිනාරානුවරට මීට පෙර පැමිණි විවිධ අවස්ථාවල පැමුණා. ඒ එක් අවස්ථාවකදී තමයි මේ කිංටි සූත්‍රය දේශනා කළේ. මේ සූත්‍රය බොහොම ඉතාම වැදගත්. බුදුහාමුදුරුවම කල්පනා කරලා මේ ශාසනය ඉදිරියට මගපල් ලබන්නට පිරිසිදුව පවත්වාගෙන යන්නට සුදුසු ආකාරයට මේ කිංචි සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළා. බුදුහාමුදුරුව ප්‍රශ්න කීපයක් අහනවා. අහලා පිළිතුරු දෙනවා මේ සූත්‍රයේ. බුදුහාමුදුරුව අහනවා ඒ භගවා ඒතද වූච කිංචිවෝ භික්කවේ මහි හෝති ජීවරේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. බුදුහාමුදුරුව අහනවා මයි කිංචිවෝ භික්කවේ මයි හෝති. කිංචිවෝ භික්කවේ මයි හෝති කියන්නේ කුමක් පරමාර්ථ කරගෙන මම මේ දේශනා කරන මේ ධර්මය දේශනා කරනවා. මේ ශ්‍රමණ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ දේශනා කරන ධර්මය දේශනා කරන්නේ චීවර හේතුව. චීවර ලබා ගැනීම සඳහාද. එදා මේ ගෞතම බුදුහාමුදුරුවෝ ජීවත් වූ කාලේ අමාරුම දේ තමයි චීවර ඇඳුම් පැළඳු. ඒ කාලේ තිබුණේම නැහැ. එනිසා පළමුවෙන්ම ඇහුවා මේ ධර්මයේ දේශනා කරන්නේ මිනිස්සුන්ට බුදුහාමුදුරන්ට චීවර ලබා ගන්නට කියලා. චීවර මිනිසු චීවර පූජ කළානේ, අමාරුම දේ ඒක. ඒ චීවර ලබා ගන්නට මේ ධර්මය, මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ අර චීවර ලබා ගන්නද කියලා ඇහුවා. ඊළඟට ඇහුවා සේනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති, පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. පිණ්ඩපාතය ලබා ගන්නද, එහෙම නැත්නම් මේ කය ශරීර කූඩුව පවත්වාගෙන යන්නට උපකාරවන පිණ්ඩපාත, මේ පිණ්ඩපාතය ලබා ගන්නද මේ ධර්මය දේශනා කරන්නේ ශ්‍රමණ ගෝතමයන් වහන්සේ කියලා බුදුහාමුදුරුවම ඇහුවා. එහෙම නැත්නම් මේ සේනාසන කියන්නේ අර අවුවට වැස්සට තෙමෙන්නේ නැතුව අර සතා සර්පයාගෙන් බේරිලා මේ ඉන්න සේනාසනයක්, හිසට වහලා ගයක් කියලා කියන්නත් පුළුවන් අද. ඒක නිසා ඒ සේනාසන ලබා ගන්නද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්න කියලා ඇහුවා. ඊළඟට ඇහුවා ඉතාම වැදගත් ටිකක් බලවත් ගැඹුරු ප්‍රශ්නයක්, ඉති බවා බව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ ඉති බවා බව හේතුවා, මේක දෙපැත්තිය තියෙනවා, බව අභව. බව කිව්වේ මේ ප්‍රතිලාභ, මේ පැවැත්ම තුළ මේ ජීවිත කාලය ලබා ගන්න පුළුවන් ප්‍රසිද්ධ බව, ප්‍රචාර බව, ප්‍රතිලාභ බව. එහෙම නැත්නම් යම් ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක්, ප්‍රශංසාවක්, ප්‍රතිලාභයක් මුදලින් හෝ වචනයෙන් හෝ කාගෙන් හරි ප්‍රශංසාවක් ලබා ගන්න මේ ධර්මය දේශනා කරනවාද කියලා එක පැත්තක්. ඒක ඉති බව අභව, ඉති බව භව, භව අභය දෙකක් තියෙනවා. එහෙම නැත්නම් මේ දේශනා කරන්නේ අර දේව භවට, රජ භවට, සිටු භවට, බ්‍රහ්ම භවට, අර මැජික් පෙන්නන ඉද්ධි ප්‍රාතිහාර්ය ධ්‍යාන භවට. එහෙම නැත්නම් අර අපිට මිනිහෙකුට ලබා ගන්න බැරි අර දෙව් මිනිස් සැප ලබා ගන්නද කියලා ඇහුවා. ඉති බව භව, මේ ජීවිත කාලේ ලබා ගන්න පුළුවන් දේවල් සහ මින් මතුවට අනාගතයේදී දෙව් භවට, රජ භවට, සිටු භවට, බ්‍රහ්ම භවට, එහෙම නැත්නම් අර ඉද්ධි ප්‍රාතිහාර්ය පාන මැජික් පෙන්නන එහෙම අර ඉද්ධි ප්‍රාතිහාර භවට, එහෙම නැත්නම් අර ආදේශනා භවට පත් වෙන්න, පත් කරන්න මිනිසුන්ට ඒ වගේ දෙයක් පෙන්වන්නද කියලා ඇහුවා. එතකොට බුදුහාමුදුරුව ඇහුවා මේ ධර්මය, බුදුහාමුදුරුව ධර්මයයි දේශනා කළේ. බුදුහාමුදුරුව කොතැනකටවත් ගිහිල්ලා වෙන සමාජ සේවයක් කරන්න ගියේ නැහැ. අද වගේ මේ සමාජ සේවයක් කරන්න බුදුහාමුදුරුවෝ ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ ගියේ නිතරම මේ දහම, ධර්මය, ධර්ම කරුණු මිනිසුන්ට කියා දෙන්න. මිනිසුන්ගේ මේ ලෞකික බවට උපකාර වන දේවල් වලට වඩා උඹේ අර්ථ සාධනය, උඹතෝ භාග විමුක්තිය සාක්ෂාත් කරගන්නයි බුදුහාමුදුරුව ධර්මය දේශනා කළේ. ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරපු හැම වචනයකින්ම ධර්මයෙන් මේ භව නසන, භවා භව හේතු නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව ඇහුවා ඔය සිව්පසය ලබා ගන්නද, එහෙම නැත්නම් අර දේව් භවට, රජ භවට, සිටු භවට, එහෙම නැත්නම් අර හොඳ ජේතවනාරාමය වගේ සේනාසනයක් ලබා ගන්නද, හොඳ කාගෙන් හරි හොඳ ප්‍රණීත දානයක් ලබා ගන්නද පින්ඩ පාට එහෙම නැත්නම් චීවර ලබා ගන්නද කියලා බුදුහාමුදුරුව ප්‍රශ්න හතරක් ඇහුවා. මේ ඇහුවේ එදා හිටිය සිව්වනක් පිරිසකින් අර කුසිනාරා නුවර අහලා බුදුහාමුදුරුවම පිළිතුරු දෙනවා නකෝ නෝ බන්තේ භගවති ඒවං හෝති. නකෝ නෝ බන්තේ භගවති ඒවං හෝති. බුදුහාමුදුරුව මේ දේශනා කරන ධර්මය එහෙම චීවර ලබා ගන්න හෝ න චීවර හේතුවා න පිණ්ඩපාත හේතුවා න සේනාසන හේතුවා න ඉති බවා බව හේතුවා සමනෝගෝතමෝ ධම්මං දේශේ. මේ ධර්මයේ දේශනා කරන්නේ පිරිකර ලබා ගන්න හෝ චීවර ලබා ගන්න පිණ්ඩපාත ගේන්න මිනිසුන්ගෙන් ඉල්ල ගන්න හෝ අර සේනාසන තමන්ට වාසය කරන්න ගෙවල් දුරල් කුටි අදා ගන්න හෝ එහෙමත් නැත්නම් අර දෙව් බවට රජ බවට බ්‍රහ්ම බවට සිටු බවට පෝසත් බවට පත්වෙන්න පත් කරන්න හෝ මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි කියන එක බුදුහාමුදුරුව අවධාරණයෙන් කිව්වා. මේ ධර්මය දේශනා කරන්නේ මේ මේවට නෙමෙයි. නමුත් අද වන විට මුළු රටේම මේ ලංකාවෙම බොහෝ අය බොහෝ ප්‍රසිද්ධ සියලු දේශකයෝ මේ කරුණු හතරෙන් එකකටයි බුදුහාමුදුරුව එපැයි කියපු ප්‍රතික්ෂේප කරපු වැරදි කියපු කරුණු හතරෙන් එකකටයි ධර්මයේ දේශනා කරන්නේ. විශේෂයෙන්ම සියලු දේශකයෝ දේශනාව අවසානයේ අර ඉති බවා බව හේතු තමයි කියන්නේ. මොකද අනේ මේ පින්වතුන්ට මේ ධර්ම දේශනාවෙන් අර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට ඒක ඉති බවා බව හේතුව. ඒක නිවන නෙමෙයි. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙමෙයි. එහෙම නැත්නම් රුපියල් 50,000 60,000 අරගෙන තම ධර්ම දේශනාවක් කරන්නේ ඔය ප්‍රසිද්ධ ධර්ම දේශකයෝ ඉන්නවා. මං කැමති නෑ නම් වශයෙන් කියන්න සමහර අය පන්සලකට ආවත් රුපියල් 50,000 ඉල්ලනවා 60,000 ඉල්ලනවා. එක්ක අඩු ගානේ ඔය ගුවන් විදුලියට යන්නේ රූපాయి නියට යන්නේ බෞද්ධ චැනල් එකට යන්නේ අඩු ගාන රුපියල් 10,000 ගන්න. ඒක අර ඉති බවා බව හේතුව ප්‍රතිලාභ ගන්න. ඒ මිසක් මිනිසුන්ට ධර්මයේ දේශනා කරන්නේ මේ සල්ලි වලට එක්ක පිරි කරගන්න එක්ක යම් දෙයක් ගන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව කිසි දවසක ධර්මයක් දේශනා කරලා ධර්මාසනයේදී කිසිම පිරිකරක් ලබාගත්තේ නැහැ. ධර්මාසනයේදී කිසිම පිරිකරක් පාරගත්තේ නැහැ ලබාගත්තේ නැහැ. නමුත් අද වන විට ඔය රූපවාහිනී වල බලන්නකෝ ධර්මදේශකයෙක් ගෙන්නලා පිරිකර ගොඩ ගහනවා. ඒක බුදුහාමුදුරුවන්ගේ එකට අර ඉතිබවා බව හේතුවා එක්ක චීවර පිණ්ඩපාත සේනාසනයේ අයිති වලට ඒක අයිති. ඒක නිසා එහෙම දෙයක් ලබා ගන්න හෝ එහෙම ප්‍රතිලාභයක් ලබා ගන්න හෝ එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ බවට හෝ නෙමෙයි. දැන් අද අය බොහෝ අය ප්‍රසිද්ධ බවට ධර්ම දේශනා කරනවා. ඒකත් ඉතිබවා බව හේතුවා වලට අයිති වෙනවා. ඊළඟට බුදුහාමුදුරුව කියනවා නච කිරවෝ භික්කවේමයි ඒවං හෝති. එහෙම කියලා බුදුහාමුදුරුව කියනවා ඒවංකෝ නෝ බන්තේ භගවති හෝති අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. මේ මිනිස්සු දුක් විඳින මේ ඉපදි ඉපදි සැප බලාපොරොත්තුව සැප හඹා ගොහින් දුකටපත් වෙන දුකෙහිම ඇලී කටයුතු කරන මේ දුක් විඳින මිනිස්සුන්ට මේ දුකෙන් මුදවා නිදහස් කරන්නට ඇති වූ අනුකම්පාව නිසා ඒ අයට ඇත්ත ඇති හැටියට පෙන්වා දීලා පහදා දීලා ඒ අයව මේ සංසාර දුකෙන් සදාටම සාමුලින්ම මුදවා නිදහස් කිරීමේ එකම චේතනාවයි අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේති. හැබැයි බුදුහාමුදුරුව කිව්වා අනුකම්පකෝ භගවා හිතේසි. හිතේසීන්ටයි මේ ධර්මය දේශනා කළේ. ඒ කියන්නේ මේ සියලු දෙනාට නෙමේ. දැන් බුදුහාමුදුරුව ජේතවනාරාමේ ඉන්න කාලේ ජේතවනාරාමේ ගේට්ටුව මෙහා පැත්තේ ඇතුල් වෙනම තැනම මෙහා පැත්තේ හිටියේ අර ඌරු කොටුවක් දාගෙන ඌර මරණ චුන්ද සූකර. කිසි දවසක බුදුහාමුදුරුව චුන්ද සූකරට බණ කියන්න ගියේ නැහැ. ඒ පුද්ගලයා හිතේසි පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයාට මගඵල ලබන්න වාසනාවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වගේ මිනිස්සු අදත් එදත් බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් හිතේ තිබුණා. එහෙම හිටියා. ඒ වගේ අය හිතේසි අය නෙමෙයි. ඒවා අහිතේසි. ඒ නිසා ඒ වගේ අයට ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ මේ මාර්ගය හොයාගෙන මේ මාර්ගය අනුගමනය කරලා මේ මාර්ගයෙන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් අයට. ඒ අයට තමයි කිව්වේ අනුකම්පකෝ භගවා හිතේසි. ඒ අයටයි මේ ධර්මය පැහැදිලිව දේශනා කළේ. දැන් බුදුහාමුදුරුව ඉන්න කාලේ ඔය ජේතවනාරාමේ අදනම් රිටිගල ඒ ප්‍රදේශයේ හිටියේ කොසල් රජුරුව. කොසල් බොහෝ දවස්වලට බුදුහාමුදුරුව ඉන්නවා නම් බුදුහාමුදුරුව ගාවට හවසට ආව බණ අහන්න. හැබැයි බුදුහාමුදුරුව කොසල් රජුරුවන්ට කිසි දවසක මේ නිවන් දකින ධර්මය කිව්වේ නැහැ. කිව්වේ අර ආපු නිසා රජුරුව නිසා කොසල් රජුරුවත් එක්ක ධර්ම සාකච්ඡාවක් නෙමේ දේශනා කළේ. ධර්මය නෙමේ දේශනා කළේ. ඒක නිසා ඒ වගේ තැන්වලදී දැන් කොසල් රජුරුවන්ට මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය කරන ධර්මය නිවන් දකින ධර්මය ගන්න අර පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් කෝසල සංයුක්තයේ තියෙන එකම සූත්‍රයකවත් නිවන් දකින මග නෙමේ තියෙන්නේ. තියෙන්නේ මේ යම් ආකාරයක ඒ රජුරුවන්ට අඩුගානේ අර ලෞකික අර්ථ සාධනයට උපකාර වන දේ මිසක් ලෝකෝත්තර අර්ථ සාධනයට උපකාර වන දෙයක් එතන කියලා නැහැ. එම නැත්නම් බුදුහාමුදුරුව ඒ හිතේසි පුද්ගලයන්ට දේශනා කළේ සාමුක්ඛංශික දේශනාවක්. පුළුවන් තරම් කෙටියෙන් පුළුවන් තරම් සරලව මේ නිවන් මඟ පහදා ගන්න විවෘත කරගන්න උපකාර වූ ධර්මයකට කියනවා සාමුක්ඛංශික දේශනාව. ඒක අනුපූරක අනුපුබ්බංගම ධර්ම දේශනාව. කොසල රජුරන්ට කිසි දවසක කෝසල සංයුක්තයේ තියෙන කිසි සූත්‍රයක එහෙම සාමුක්ඛංශික දේශනාවක් හෝ අනුමෙවෙනි බණක් හෝ දේශනා කරලා නැහැ. දේශනා කරලා තියෙන්නේ ලෞකික අර්ථ සාධනයක් සඳහා උපකාර වන දේවල්. කොසල් රජුරුව ඔච්චර බණ අහලත් අන්තිමවර අර අම්බලමකදී මිය පරලොව යන්න ඕනේ. එහෙම දේවල් තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුව මෙහෙම කියලා ඒ අනුකම්පකෝ භගවා හිතේසි මේක අර අනුකම්පාවක් ඇති මගඵල ලබන්න සුදුසු පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියක් ඇති පුද්ගලයන්ටයි බුදුහාමුදුරුව මේ ධර්මය මේ ගැඹුරු ධර්මය මේ බව උද්දරාජන්ම නිවන් දකින්න ධර්මය දේශනා කළේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා තස්මාතිහ භික්කවේ යේ වූ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ ගැඹුරින් මම මේ ලෞතර බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ මයා ධම්මා අභිඤ්ඤා දේශිතා. මේ ධර්මය යම් කිසි කෙනෙකුට අර ගැඹුරින් අභිඤ්ඤා දේශිතා කිව්වේ එකයි, අර අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේ ධර්මය දේශනා කරන්නේ චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රයානි පංච බලානි සත්‍තබුද්ධංගා අරියෝ අට්ඨංගික මග්ගෝ තත්ත සබ්බහේව සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්කිටබ්බං. එහෙමනම් මේ ධර්මය දේශනා කළේ අර ගැඹුරින් දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට ඒ ආකාරයට දේශනා කළේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒ කියන්නේ බුද්ධකාරක ධර්ම. බව උදුරා දමන්නට උපකාරක ධර්ම ඒ පුද්ගලයාට, ඒ ධර්මය අහන පුද්ගලයාට අර සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න නම් ඒ පුද්ගලයාගේ තුල තියෙන රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගන්නටයි මේ ධර්මය, බුද්ධ ධර්මය, බව උදුරා දමන ධර්මය දේශනා කළේ. එහෙම දේශනා කළේ සබ්බහේව සමග්ගේහි සම්මෝධමානේහි අවිවන්දමානේහි සික්කිතබ්බං. අර සම් ධම්මෝ සංදිට්ඨිකෝ වෙලා සම්ම දක්ඛාතත්වයෙන් සම්මා දිට්ඨියටපත් වෙලා මේක අර සෝතාපට්ටි භාග ඵලයටවත්පත් වෙන්නටයි. ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කෙනෙක් නිවැරදිව තේරුම් ගන්න ඕන. මේ ධ්‍යාන ලබන්නට හෝ අභිඥා ලබන්නට ඒවා අර බවා බව හේතු. ඒ නිසා ඒ සඳහා නෙමේ මේ බුද්ධ ධර්මය, බුද්ධ ද්වාසිතය, මේ බුදුහාමුදුරු අවුරුදු 45ක් තුළ දේශනා කළේ සතර අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කර ගන්නටයි. නැතුව අර මැජික් පෙන්වන්න, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න, තවත් මිනිස්සෙකුට කරන්න බැරි වැඩක් කරලා පෙන්වන්න නෙමෙයි. ඒ නිසා මේක මෙහෙම කියලා බුදුහාමුදුරුවෝ මේ කිංටි සූත්‍රයේ කරුණු 8ක් කියනවා. ඒකෙන් පළවෙනි එක තමයි අර අනුකම්පකෝ භගවා හිතේසි. දෙවෙනි එක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්නටයි මේ ධර්මය. ඊළඟට තුන්වෙනි කාරණය හැටියට අත්තෝ හිකෝ සමති ඊළඟට බුදුහාමුදුරුව කියනවා තත්‍රජේ තුම්මාකම් ඒවමස්ස ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝචේව නානං ව්‍යංජනතෝචේව නානං තත්ත යං බික්කු සුවචතරං මඤ්ඤෙයාත සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනියෝ. මේ අට්ඨනානත්වයක් සහිත අත්තතෝචේව නානං ව්‍යංජනතෝචේව නානං අට්ඨ ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව මේ ධර්මය දේශනා කරන්නේ තත්ත යම් බික්කුම් සුවචතරං මඤ්ඤෙයාත. ඒ යම් බව කය කරන්නට ඇප කැප වෙලා කටයුතු කෙනෙක් කරන කෙනෙකුට සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනියෝ. මේ වචන අහලා අර උපසංක මිත්වා උපසම්පජ්ජ විහෙරති අර සම්පහදා ධම්මෝ සම්දික්ඛෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨියට පත් වෙලා මේ ධර්මයෙන් මගඵල ලබන්න එහෙම නැත්නම් සසර දුකෙන් එතෙර වෙන්න ඒ මිසක ඊට පස්සේ කියනවා අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනා අපේතං ආයස්මන්තෝ ජානාත යත අත්තතෝ චේවනානං යත ව්‍යංජනතෝ චේවනානං මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති මේ බුදුහාමුදුරුව මේ අට ධර්ම නිරුක්ති සහිතව අර සබ්බ අර සියලු මේ අට ධර්ම නිරුක්ති සහිතව අගමුල මැද පිරිසිදුව මේ ධර්මය දේශනා කරන්නේ මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති කෙනෙක්ව අර එදා හිටිය අන්‍ය තීර්ථකයන්ව පරාද කරලා ඒගොල්ලන්ව ජයගන්න හෝ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මතවාදය ජය අරගෙන ඒ අයව පරාද කරන්න හෝ ඒ අයව පරාද කරලා සතුටක් ලබන්න හෝ නෙමෙයි. එහෙම නැත්නම් දැන් එදා බොහෝ දෙනෙක් බුදුහාමුදුරුවෝ එක්ක වාද විවාදයට ආවා. අර සත්‍ය කළා වාද විවාදයට ආවා. බුදුහාමුදුරුව එහෙම විවාදං ආපජ්ජිතාති මායස්මන්තු. මා කියන්නේ මිදී නිදහස් වුණා. වාද විවාද කරලා අනුන්ව පරාද කරන්න. ඒකයි කියන්නේ මේක අතක්කාවචර දහමක් කියලා. ඒ නිසා මේක තර්ක විතර්ක කරලා අර වචන හරඹයක් පවත්වලා අනුන්ව පරාද කරන්න හෝ තමන්ගේ මතය ජය අරගෙන සතුටු වෙන්න හෝ මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි. දැන් අද බොහෝ දෙනෙක් මේ වචන හරඹයක් දාලා අර තමන්ගේ මතය ජය ගන්න අනික් එක්කෙනාව පරාද කරන්න කටයුතු කළ ආපත්‍යක් ඒකට කියනවා ආපත්‍යක් අවැත කරගන්න. එහෙම යම් කෙනෙක් බුද්ධ ශ්‍රාවකෙක් හෝ බුදුහාමුදුරුවෝ හෝ එහෙම අනුන්ව පරාද කරන්න හෝ තමන්ගේ මතේ ජය අරගෙන සතුටු වෙන්න හෝ මේ ධර්මයේ දේශනා කරනවා නෙමෙයි. ඒ නිසා මේ අට ධර්ම නිරුක්ති ව්‍යංජන සහිතව නානත්වය යථා පරිදි තේරුම් ගත් කෙනෙක් යමෙකු වාදයෙන් පරාද කරලා තමන්ගේ මතය ජයගන්න කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතන ජයගන්න දෙයක් හෝ පරාජය කරන්න දෙයක් හෝ පරාද වෙන්න දෙයක් හෝ නැහැ. පරම සත්‍ය එක බුදුහාමුදුරුව පැහැදිලිව කිව්වා මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති. එහෙම කියලා ඊගාව කරුණක් බුදුහාමුදුරුව කියනවා ආයස්මන්තානංකෝ අට්ඨතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදුමිනාපේතං ආයස්මන්තෝ ජානාත. මෙම අට ධර්ම නිරුක්ති සහිතව මේ ධර්මයේ දේශනා කරන්නේ ඉති දුග්ගහිතන් දුග්ගහිතතෝ ධාරේ තබ්බං සුග්ගහිතන් සුග්ගහිතතෝ ධාරේ තබ්බං. මේ දුගතියෙන් දුගතියටම මේ ධර්මය නොදැන දුගතියෙන් දුගතියටම ගිහිල්ලා දුක් විඳින අපාගත වෙන මිනිස්සුන්ව සුගතියෙන් සුගතියට යන පාර මාර්ගයේ පිළිවෙත පෙන්නලා ඒ අයට මග විවුර්ත කරන්න, එයට පිරිසිදු වෙන්න, එයට යහපතක් වෙන්න. එනිසා මේ ධර්මය වාද විවාද කරලා තර්ක කරලා අනිකව පරාද කරන්න තමන් ජය ගන්න නෙමේ. මේ ධර්මයේ තියෙන්නේ අර දුගතියෙන් දුගතියට ගිහිල්ලා සමාජයට පිළිලක් වන තමන්ටත් කරදරයක් වන තමන්ටත් අපාය යන පුද්ගලයන්ව අර සුගතිය පෙන්නලා සුගති ධාරයට අබ්බා සුග්ගහිතෝ ධාරයට සුගතියෙන් සුගතියට පත්කරන මග පෙන්න දෙන්න. ඒ සඳහා ඊ මේ ධර්මයේ දේශනා කරති. එහෙම කියලා කිව්වා දුග්ගහිතන් දුග්ගහිතතෝ ධාරයට අබ්බා. ඊට පස්සේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. මේ ධර්මයේ දේශනා කරන්නේ යමෙකුට යෝගියා නියමෙක් මේ හේතුඵල ධහමට බහාගලපා බලා යෝ විනයෝ ණය විනයට සසඳා බලා මේ ධහම භාවිතයට ගන්න භාසිතබ්බා. මේ බුදුහාමුදුරුව කියපු ධර්මය අහලා ඉගෙනගෙන උගතෙක් බුද්ධිමතෙක් වෙලා තර්කකාරයෙක් වෙලා අර තර්ක විතර්ක කරලා අනුන් ජය ගන්න පරාජය කරන්න නෙමේ. මේ ධර්මයේ තියෙන්නේ හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා තමන්ගේ ජීවිත කාලය තුල භාවිතයට ගන්න එක පස්වෙනි කරුණ. එනිසා මේ ධහම තියෙන්නේ එහෙම තර්ක විතර්ක කරන්න හෝ අනුන්ව පරද්දන්න හෝ ඒ වගේ අර බොහොම කෙටි පරමාර්ථයක් නැති අදහසක් ඇතුව නෙමෙයි. එනිසා හේතුඵල ධහමට යමෙකුට තමන් කරන හේතුවට අදාළව තමන්ට ලැබෙන ඵලය දැකගෙන තමන් අර ණය වෙන කටයුතු වලින් මිදී ණයෙන් වෙන් වෙන ආකාරයට කටයුතු කරන්න ජීවිත කාලය තුළම ධර්මය භාවිතයට ගන්න ගැලපෙන ආකාරයටයි මේ ධර්මය දේශනා කරන්නේ කිව්වා. එනිසා මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ ඊගාව ඡේද හතරකම නිතරම කිව්වේ සුවච තරං මඤ්ඤයාති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බා සුග්ගහිතං සුග්ගහිතෝ ධාරිත්වා. අර වැරදෙන් වරදටම පාපයෙන් පාපයටම දුගතියෙන් දුගතියටම යන පුද්ගලයන්ට සුගතිය පෙන්නලා දීලා සුගතියෙන් සුගතියට යන්න හේතුඵල ධහමට බහාගලපා ණය විනයට සසඳා බලා ජීවිත කාලය තුළ භාවිතයට ගන්නයි මේ ධර්මය දේශනා කළේ කියලා ඊගාව ඡේද 37 38 39 වෙන 38 ඉවර වෙනකම්ම තියෙන්නේ අවසානයේට යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඊට පස්සේ 39 වෙනි ඡේදයේ තියෙනවා තේසංචෝ භික්ඛුවේ සමග්ගානං සම්මෝධමානානං අවිවදමානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්ඛුනෝ ආපත්තිසියා වීතික්කමු තත්‍ර භික්ඛවේ න චෝදනාය තරිතබ්බං තුරිතබ්බං ඉති මඤ්ඤමයිහංච අවියේසා භවිෂ්‍යති පරස්සච පුද්ගලස්ස අනූපගාතෝ පරහිගාතෝ අක්කෝදනෝ අනුපනාහි අදල්ල දිට්ටි සුප්පටි නිසක්කි. මේ ධර්මය දේශනා කරන්නේ මිනිස්සුන්ට කේන්ති යන විදියට තරහ විදියට තර්ක විතර්ක කරලා ඒ අය පරාද කරලා ඒ අය පහත් කරලා කටයුතු කරන එක තමා අර අනුපගාතෝ මේක පරස්සච පුද්ගලස්ස අනූපගාතෝ පරෝහි පුද්ගලෝ අක්කෝදන. අනික් පුද්ගලයන්ගේ ක්‍රෝධය නැතිවෙන්න අක්කෝදන මෙත් සිත වඩන්න අනූපනාහි උපනාහි වෙන නෙමේ අනූපනාහි දල්ල දිට්ටි නෙමේ අදල්ල දිට්ටි අර පටි නිස්සග්ගෝ නෙමේ සුප් පටි නිස්සග්ගෝ යහපත් පැත්තට හැරෙන්න මෙත්‍රිතක් වඩන්න අර තර්ක විතර්ක කළා පරාජ කරන්න නෙමේ. ඒ පුද්ගලයාගේ ඒතං පුද්ගලං අකුසලා බුද්ධා පෙත්තා කුසලයේ පටිට්ඨාපිට්ඨු අකුසලයේ හිතෙන් උදුරා දමලා කුසලයේ පිහිටා කටයුතු කරන්න. එතකොට මේ ධර්මය උපකාර වෙන්නේ මේ කුසලය වඩාවර්ධනය වන කටයුතු කරන්නත් අකුසලයෙන් මිදී නිදහස් වන ආකාරයට කටයුතු කරන්නත් කෙනෙකුට උපකාර වන ආකාරයට ඒමස්ස කල්ලං වචනාය. අර කෙලෙස් නසන වචනමයි කළු නසන වචනමයි මේ නික්‍රේසී තත්ත්වයට පත්වෙන්නට උපකාර වන දීමයි බුදුහාමුදුරුවෝ දේශනා කර. ඒ අනුව මේ තිස්සමේ නිකේදේ කරුණු කීපයම්ම තියෙනවා. ඒ හැම ඡේදයකම අවසානය තියෙන්නේ ඒතං පුද්ගලං අකුසලා වුට්ටාපෙත්වා කුසලේ පටිට්ඨාපේතු. කුසලේ පිහිටන්නටත් අකුසලයෙන් මිදී නිදහස් වෙන්නටත් ඒ වගේම අර තරහගන්න පුද්ගලයන්ට තරහ පිළිබඳව වරද කියා දෙන්නටත් මේක තියෙන පරවෝහි පුද්ගලෝ කෝදනෝ උපනාහි අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගු. එයායට අයහපත් මාර්ගයේ වැරදි මාර්ගයේ යන අයට යහපත පෙන්වා දෙන්නටත් ඒ වගේම මේ කුසලයේ පිහිටලා අකුසලය ඉතින් උදුරා දමන්නටත් සියලු මිනිසුන්ට මග පාර පිළිවෙත පෙන්වා දෙන්නටයි මේ ධර්මය දේශනා කරන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා කියලා අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ මේ කරුණු මේකේ කරුණු 8ක් තියෙනවා පිරිසිදුව ඒ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කර සියලු කරුණු තියෙන්නේ අවසාන වශයෙන් තන් තේ භික්කවේ භික්කුම් පරේ ඒවම් පුජ්ජෙයුම් ආයස්මතා නො ඒතේ භික්කු අකුසලා වුට්ටාපිට්වා කුසලේ පටිට්ඨා පෙන්ති. සම්මා භ්‍යාකරමානෝ භික්කවේ භික්කු ඒවම් භ්‍යාකරෙය ඉදාහං ආවුසෝ යේන භගවා තේන උපසංකමි තස්සමේ භගවා ධම්මන් දේශේසි තාහං ධම්මන් සුත්වා තේසම් භික්කුනං අභාසින් තන්තේ භික්කු ධම්මන් සුත්වා අකුසලා බුට්ටා හිංසු කුසලේ පටිට්ටං හිංසු. ඒ කියන්නේ මේ ධර්මයේ හැම ධර්මයක්ම දේශනා කළේ ආනපාන සති සමාධිය වඩනවා කියන එකටමයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එකමයි. අකුසලා උට්ට හිංසු කුසලේ පටිට්ට හිංසු මේකමයි ආනපාන සති සමාධිය වඩන්නටමයි උපකාර වන ආකාරයට හිතෙන් කුණු කිලුටු කෙලෙස් ගති අස් කරලා අර කුසලස්ස උපසම්පදා තත්ත්වයට පත්වෙන්නටමයි මේ සියලු ධර්මය දේශනා කළේ කියලා මේ වාදානුවාදෝ ගාරහ්‍යයන් වාද මේ එදා වුණත් බුද්ධ ශ්‍රාවකයෝ මේවා දැනගෙන අන්නේ තීත්තකයොත් එක්කලා වාද විවාද කළා තර්ක විතර්ක කළා නොයෙකුත් දේවල්. බුදුහාමුදුරුවෝ කිව්වා ධම්මස්ස චා අනුධම්මං ව්‍යාකරෝති න ච කෝචි සහධම්මිකෝ වාදානුවාදෝ ගරහයං තානං ආගච්ඡති. එනිසා වාද අනුවාද කරන්න නෙමේ මේ ධර්මය ඉගන්නන්නේ කියාදෙන්නේ අනිකව පරාද කරන්න ජයගන්න නෙමේ මේ ආනපාන සති සමාධිය වඩලා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං කරන්න කියන එකයි මේ තියෙන්නේ. තන්තේ භික්කු ධම්මං සුත්වා අකුසලා බුට්ට හිංසු කුසලේ පතිට්ට හිංසු ඒකමයි අර සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා කියන එකමයි මේ අවසාන වශයෙන් ඡේද 4ක 5කම කිව්වේ. ඒ නිසා බුදුහාමුදුරුව පැහැදිලිව පිරිසිදුව දේශනා කළා මේ ධර්මය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ලබා ගන්න නෙමෙයි දේශනා කරන්නේ. ඒ වගේම ඉති බවා බව හේතු සඳහා නෙමෙයි, ධ්‍යාන අභිඥා ලබාගෙන මැජික් පෙන්වන්න නෙමෙයි, දේශනා කරලා සල්ලි එකතු කරන්න නෙමෙයි. ඒ වගේම අර දෙව් බවට මිනිස් බවට පත් වෙන්න නෙමෙයි. වාද විවාද කරලා මිනිසුන් අර අන්‍යතීතයදා හරියට හිටියා. ඒ අයව පරාද කරලා තමන්ගේ වාදය මතය ජය අරගෙන තර්ක විතර්ක කරලා ඒ අයව පරාජය කරන්න හෝ තමන් ජය ගන්න හෝ නෙමෙයි මේක කරන්නේ. අර දුගතියෙන් දුගතියට යන මිනිසුන්ට සුගතියට මඟ පෙන්වන්න. ඒ සඳහා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ පෙන්වලා දෙන. ඒ අනුව හේතුඵල ධර්මයට බහා ගලපා බලා, ණය විනයට සසඳා බලා මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න. මේ කිංති සූත්‍රය අදට බෞද්ධයාට ඉතාම වැදගත්. සියලු කරුණු සියල්ලම මේකේ තියෙන කිසිම දෙයක් අද බුද්ධ ආගමේ නැහැ. ඔක්කොම අනිත් පැත්ත හරවලා තියෙන්නේ. අද සියලු දෙනා ඔය දැන් ඔය බලන්නකො, කොහේ හරි දැන්වීමක් තියෙනවා නම් ඒක අස්සේ තියෙනවා සැඟවුණු අදහසක්. ධර්ම දේශනාවක් කරනවා කියලා තියෙනවා නම් එක බෝකොටුවක් හදන්න, එක ගොඩනැගිල්ලක් හදන්න, එක විහාරයක් හදන්න, එක තාප්පයක් හදන්නවත් ඕක අස්සේ තියෙනවා, ඕක යට තියෙනවා. එහෙම නැතුව ධර්මයේ දේශනා කරන්නේ මේ කියන පරමාර්ථයක් ඇතුව නෙමෙයි. ඔය සියලු පන්සල්වල ඕකනේ මේද කරන්න කියලා හොඳට බලන්න. කොහේ හරි දැන්වීමක් ගහලා තියෙනවා නම් ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් ගෙනලා ධර්ම දේශනයක් එතන තියෙන ඊට වඩා සැඟවුණ කාරණයක්. ඕකම තමයි බුදුහාමුදුරුවෝ දැකලම තමයි මේ කියලා තියෙන්නේ. ඒ නිසා ඒක අර පළවෙනි පරමාර්ථය ධර්මය දේශනා කිරීම නෙමෙයි. ඊට යටින් සැඟවුච්ච දෙයක් තියෙනවා. සල්ලි එක්කව කර ගැනීමක්, එක්ක ව්‍යාපාරයක් හදීමක්, එක්ක බෝකොටුවක් තාප්පයක් හරි ගොඩනැගිල්ලක් හරි මොකක් හරි ඒ වගේ එකක්. සමහරට ආමුදුරන්ට කාර් එකක් ගන්නත් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට තමයි අද අර ප්‍රසිද්ධ දේශකයෙක් ගෙන්නලා සල්ලිත් වියදම් කරලා ධර්ම දේශනා කරන්නේ. ඒ මිසක අර කුසලේ පටිච්චාපේතුන් අකුසලේ උත්තාපේතුන් නෙමෙයි. අර කුසලේ අකුසලේ පෙන්නලා මේ මාර්ගය පෙන්වන්න නෙමෙයි. ඒ නිසා මේ කිංති සූත්‍රය අද වන විට මේ සමාජයට බොහොම වටින, ඉතාම ගැළපෙන, බුදුහාමුදුරුවෝ දේශනා කරපු වැදගත් කරුණු 8ක් තියෙනවා. ධර්ම දේශකයෙකු විසින් ධර්මයක් දේශනා කරනකොට අනුගමනය කරන්න ඕන මෙන්න මේක. ඒකේ පළවෙනි එක තමයි අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන මගඵල ලබන්නටයි කෙනෙකුට පාරමාර්ගය පිළිවෙත. ඒ මිසක් ධ්‍යාන අභිඥා ලැබලා දෙව් මිනිස් සැප කෙලවරට නිවන ප්‍රමාද කරන්න නෙමෙයි. නමුත් අද හොඳට ඔය රේඩියෝ වල, ගුවන් විදුලි වල අහන්න මේවා අපි මේ කියලා දෙන්නේ කියන්නේ ඒ දේශකයන් වහන්සේලාටත් මේවා ඇහෙනවා. මේ ඉන්ටර්නෙට් එකේ මේවා අහන්න පුළුවන්. මේවා අහනවා අනන්ත. ඒගොල්ලන්ටත් මේකේ පරමාර්ථය තේරුම් අරගෙන අර ණය යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒ අය නොදැනම අපාය යනවා, ණය වෙනවා, ණය ගෙවන්න වෙනවා. ඒ අය නොදැනම ධර්මයේ විකෘති කරනවා වෙන අර වැරදි පරමාර්ථයක් ඇතුව. ඒ නිසා මේ ධර්මය දේශනා කළ යුත්තේ අර දුගතියෙන් දුගතියට යන අයට සුගතියෙන් සුගතියට යන්න පාර පෙන්වන්නත්, හේතුඵල ධර්මයට බහා ගලපා අර අකුසලයෙන් අකුසල කරන මිනිසුන්ව කුසලයෙන් කුසලයට පත් කරන්නත්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගන්නත් උපකාර වන ආකාරයටයි මේ පරමාර්ථ ධර්මය, මේ බුද්ධ ධර්මය, මේ බව උදුරා දමන ධර්මය දේශනා කළ යුත්තේ. ඒ මිසක් සල්ලි එක්කහු කොරගන්නවත් ප්‍රසිද්ධියට ප්‍රචාරයට ප්‍රතිලාභයට හෝ දෙව් මිනිස් සැප රජ සැප සිට සැප ලබන්න හෝ අර විශාකානන්දා මල්ලිකා සුමනා සුනන්දාමෙන් භෝග සම්පත්දන්න සහුව සියලු දේ අර පස්සේ බුද්ධාගමට එකතු වූ මහායානික සංකල්ප ඕකට මුල්ලුනේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර මහායාන සූත්‍ර වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා මෙතනින් අවසානයි ඒ කින්ති සූත්‍රය පිළිබඳව. ඊට වැඩි දෙයක් තව හුඟක් දේවල් මේක කියන්න තියෙනවා. දවසක් කිව්වත් මේක ඉවර වෙන්නේ නැහැ. නමුත් මේ උතුම් නිර්මල බුදුදහම තියෙන්නේ ඕ වගේ චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය වගේ සිව්පසය හෝ ඉති බවා බව හේතුව සඳහා නෙමේ. ඒවා ලබා ගන්න ඒවා බලාපොරොත්තුවෙන් නෙමේ. මේක අර මිනිස්සුන්ට මාර්ගය පහදාදී මේ නිවනට මේ දුක පිළිබඳව තේරුමක් නැතුව දුකට හේතුව නොදැන දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං පුද්ගලයන්ට මේ දුකට හේතුව පෙන්වලා දීලා මේ දුකෙන් මුදවා නිදහස් කරගන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නා මඟ පෙන්වා දෙන්නට. ඒකෙන් එතනින් අවසානයි. ඊළඟට තවත් පොඩි පොතක් අපි ලබා දීලා ඇති. මේ මෙතන තියෙනවා ආනන්තරිය පාපකර්ම හා සංගවේද සූත්‍ර. මේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර ධර්ම. අංගුත්තර නිකායේ තියෙනවා පරිකුප්ප සූත්‍රය, ဒုတိය සික්ඛාපද සූත්‍රය වගේම සත්තක්කතු පරම සූත්‍රයත්. එහෙම සූත්‍ර පහක් වගේ තියෙනවා. මේ ආනන්තරික පාපකර්ම පහක් පිළිබඳව දේශනා කරපු. මේ මිනිහෙකුට හෝ කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම කර්මය තමයි ආනන්තරිය පාපකර්ම කියන කොටස. ආනන්තරික කියන්නේ අන් අන්තරික. ඒ පාපය, ඒ පාපකර්මය කර මොහොතේ පටන් ඒ පාපකර්මයට උරුමවන විපාක දෙන, පටිසන් දෙන ඒ පාපය අතරක් නැතුවම ඵල විපාක දෙන කර්ම. ආනන්තරික පාපකර්ම කියන්නේ ඒ වගේ පාපයක් යම් කෙනෙක් කළා නම් මව මැරීම, පියා මැරීම, අරහතන් වහන්සේ මැරීම, ඒ වගේම තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පද. තථාගතයන් වහන්සේලාගේ ලෞතර බුදු කෙනෙකුගේ මේ දුට්ඨ වූ සිතකින් චේතනාව දුට්ඨ වෙලා වැරදි චේතනාවකින් ලේසල වීම. දැන් බුදුහාමුදුරුවන්ගේ ලේසල වූවා ජීවකතුමන්. හැබැයි ඒක දුට්ට වූ සිතකින් නෙමෙයි, ඒක යහපත් චේතනාවකින් තුවාලෙට බේද්දාන. ඒක දුට්ට වූ සිතක් නෙමෙයි. නමුත් අර දෙව්දත් මේ ගල් පෙරලා ලේසල වූයේ දුට්ට වූ සිතකින්. ඒක නිසා අනන්තරිය පාප කර්මයක් සිද්ධ වුණා. තමන් බිහි කළ මව මැරීම, තමන්ව බිහි කළ පියා මැරීම, ඒ වගේම අරහතුන් වහන්සේ කෙනෙකුගේ ජීවිතාවරෝපිතා දිවි තොර කිරීම, මරණයටපත් කිරීම, බුදුහාමුදුරුවන්ගේ ලේසල වීම කියන හතරත් අවසාන එක තමයි සංඝෝ ભેදෝ බින්නු. සංඝ ભેදයක් කිරීම. මේ පහ තමයි ආනන්තරික පාපකර්. එක හා සමාන අන් අන්තරික පාපකර්. අතරක් නැතුවම ඵල විපාක දෙන ඒ එවන් පාපකර්මයක් කළ මොහොතේ සිටම් අර නිරයට හෝ හතර අපායට යනවා අක්කනෝ අසමියෝ. කීයටවත් ඔළුව උස්සන්න බෑ. ඒ පාප කර්මය ගෙවලා පටිසන්දීලා විපාක දීලා අවසන් වෙන තුරු. ඒවට කියනවා ආනන්තරික පාප කර්ම. ඒ වගේම මේ පින්වතුන් තේරුම් ගන්න ඕන ආනන්තරික කුසල ධර්මත් තියෙනවා. ආනන්තරික සම්මාපට්ටිත් තියෙනවා. ආනන්තරික කුසල ධම්ම කියන්නේ අතරක් නැතුවම නියත සම්බෝධි පරායනයෙන්ම අරහත්ත්වය දක්වාම ගමන් කරන කුසල ධර්ම. යම් කිසි කෙනෙක් නිවැරදි ආකාරයට සෝතාපට්ටි මාර්ගයට අවතීර්ණ වුණොත් ඒ පුද්ගලයා ආනන්තරික කුසල ධර්මයක් පූර්ණ කරගෙන සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් මාර්ග හතර පූර්ණ කරගෙන අතරක් නැතුවම සතර අපායට නොගිහින්ම සදාටම නියත සම්බෝධි පරායනයෙන්ම සතර අපායෙන් මිදී නිදහස්ව නිවන් දකින තාක්කල් ඒ මාර්ගයේ යනවා. ඒවා ආනන්තරික කුසල ධර්ම. එතකොට මේ අනන්තරික ආනන්තරික කියන එක හොඳට තේරුම් ගන්න ඕන. අනන්තරික කියන්නේ අතරක් නැතුවම ඒ මාර්ගයේ ගමන් කර. ඒ වගේම තියෙනවා ආනන්තරික ඵල සමාපatti. අරහතුන් වහන්සේට ආනන්තරික ඵල සමාපත්තියක් තියෙනවා. අරහත් ඵල සමාපත්තියක් ආනන්තරික ඵල සමාපත්තියක් සංඥා වේදිත නිරෝධ සමාපත්තියක් මහා කරුණා සමාපත්තිය ලෞත්‍රා බුදු කෙනෙකුට විතරක් තියෙන ඒ සමාපatti සම්මාපatti හතරම ආනන්තරික ඵල සමාපatti. ආනන්තරික ඵල සමාපත්තියකදී වෙන්නේ හැබැයි අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අයට ආනන්තරික ඵල සමාපත්තියට සමවදින්න බෑ. අරහතුන් වහන්සේට ඕනෑම මොහොතක ආනන්තරික ඵල සමාපත්තියකට සමවැදිලා අදිස්ථාන කළ කාලයක් යම් කාලයක් උපරිම දවස් 7ක් යනතුරු ඒ ඵල සමාපත්තියෙන් ඉහාත්ම සුඛ විහරණය මේ ලෝකයේ තුලදිම නිවන් සුවය පූර්ණ වශයෙන් අත්විඳින්න පුළුවන්. ඒකට කියනවා ඉහාත්ම සුඛ විහරණය. ඒ නිසා ආනන්තරික ඵල සමාපත්තිය කිව්වේ ඒ සමාපත්තියට සමවැදුනට පස්සේ මොන ආකාරයක හෝ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත කම්පා වීමක් චලනීය වීමක් භ්‍රමණීය වීමක් වුණත් මොන ගින්නකදී ජලගැන්මකදී වුණත් ආනන්තරික ඵල සමාපත්තියට බාධාවක් වෙන්නේ නැහැ. ඒවට කියනවා ආනන්තරික ඵල සමාපත්තිය. සංඥා වේදිත නිරෝධ සමාපත්තිය තමයි වැදගත්ම ආනන්තරික ඵල සමාපත්තිය. ඒ නිසා ඕනම අරහතුන් වහන්සේ කෙනෙකුට යම් වෙලාවක් පැයක් දෙකක් වෙන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන් යම් කාලයක් උපරිම හැබැයි දවස් 7යි ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ අරහත් ඵල සමාපත්තියෙන් හෝ කාලය ගෙවන්න ඉහාත්ම සුඛ විහරණය විඳින්න නිවන් සුව මෙලවදීම අත්විඳින්න පුළුවන්. ඒ කාලය පූර්ණාසයෙන් නිවන් සුව විඳින. හැබැයි කිසිම දවසක ලෞතුරා බුද්ධත්වයට පත් වූ ලෞතුරා බුදු පියාණන් වහන්සේ කෙනෙක් මේ ආනන්තරික ඵල සමාපත්තිය මහා කරුණා සමාපත්තියෙන් කටයුතු කරනවා. නමුත් එක දිගට අර උපරිම කාලය දවස් 7ක් ආනන්තරික ඵල සමාපත්තියෙන් හෝ සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් හෝ අරහත් ඵල සමාපත්තියෙන් හෝ දවස් 7ක් ගත කරන්නේ නැහැ. ඇයි හේතුව? ලෞත්‍රා බුදු කෙනෙක්ගේ දවස් 7ක් එහෙම අපතේ ඇරියොත් තමන්ගේ අර යාත්ම සුඛ විහරණය සඳහා තව දස දහස් දෙනෙකුගේ නිවන් මගට කරන්න තිබුණු සේවයට යහපතට කරන්න බැරි වෙනවා. ඒ නිසා ලෞතර බුදු කෙනෙක් පැයක් දෙකක් තුනක් වෙන්න පුළුවන් රාත්‍රියට නිදාගන්නකොට අර ආනන්තරික බල සමාපත්තියෙන් තමයි නිදාගන්න. ඒ නිසා මේ ආනන්තරික කියන එකේ තේරුම අතරක් නැතුවම ඵල විපාක දෙන කියන මාගදී වචනය. දැන් මේ අපි මේ ආනන්තරික පාප කර්ම ගැනයි කතා කළේ. දැන් බොහෝ දෙනෙක් හොඳටම දන්නවා දැන් තමන්ගේ මව මැරිච්ච පියා මැරිච්ච කෙනෙකුට ඒ ආනන්තරික පාප කර්ම කරන්න බෑ. ධර්මයේ දන්නා කෙනෙක් කීයටවත් තමන් බිහි කළ මව පියාට ආනන්තරික පාප කර්මයක් කරන්නේ නැහැ, මරණයට පත් කරන්නේ නැහැ. ඒ වගේම අරහතුන් වහන්සේව මරණයට පත් කරන්නේත් නැහැ. අරහතුන් වහන්සේලාද හොයාගන්නත් අමාරුයි හුඟක්ම. ඒ නිසා අරහතුන් වහන්සේව මරණයට පත් කළා ආනන්තරික පාප කර්මය කරන්නේත් නැහැ. දැන් ලෞතර බුදු කෙනෙක් නැහැ ලේසිලවන්න ඒ පාප කර්මය වෙන්නේ කරන්නේත් නැහැ. නමුත් අද මේ බෞද්ධ රටේ බෞද්ධ ලෝකේ වෙන කොහෙවත් නෙමෙයි අවසාන ආනන්තරිය පාප කර්මය සංඝ බේදෝ බින්නෝ හෝති. දවස ගානෙම විශේෂයෙන්ම වෙසක් පෝය දවස්වලට, පොසොන් පෝය දවස්වලට, පසළොස්වක පෝය දවස්වලට සියලු විහාරස්ථානවල සියලු සම්මත සම්ප්‍රදායික දේශකයන් අතින් ගිහි පැවිදි දෙපිරිසම විසින්, ඒ වගේම විශේෂයෙන්ම මේ බුද්ධ ධර්මය වැරදියට ලියලා පොත් ලියපු ලියන තවත් ලියන ලේඛකයන් සහ දේශකයන් අතින් මේ ආනන්තරික පාප කර්මය සංගෝබේදෝ බින්නෝ කිරිනෝ. මේක මේ ආනන්තරිය පාප කර්මයක් මේ සංගෝබේදෝ බින්නෝ හෝති. මේක අර මහායාන බලපෑම අනුව අභයගිරිය බලවත් වුණාම අනුරාධපුර යුගයේදී ඒ අය මේකට වෙන අර්ථකථනයක් දුන්නා අටුවාවල. ඒ අලගේ අටුවාවල මේක බුද්ධ දේශනාවේ තියෙනවා සංගෝබේදෝ බින්නෝ වෙන්නේ කොහොමද කියලා. නමුත් අභයගිරියෙන් ලිව්ව බුද්ධඝෝෂ සහ ඒ අයගේ ගුරු කොට ගරු කොට ලියපු අය මේ සංඝ බේදය හාමුදුරු දෙනමක් පුද්ගලයෝ දෙන්නක් දෙනමක් දෙන්නෙක් අතර බේදයක් ඇති කිරීම, පන්සල් දෙකක් නිකාය දෙකක් අතර බේදයක් ඇති කිරීම සංඝ බේදය කියලා ලියලා අටුවාවල ලියලා ඒක තහවුරු කළා. ඒක ඉගැන්නුවා. අද වුණත් ඔය බුද්ධාගමට බෞද්ධ පාලි විශ්වවිද්‍යාලෙත් ඒ වගේම බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨෙත් පිරිවෙන් වලත් හාමුදුරුවන්ටත් උගන්වන්නේ සංඝ බේදය කියන්නේ පුද්ගලයෝ දෙන්නෙක් අතර හෝ පන්සල් දෙකක් අතර හෝ නිකාය දෙකක් අතර හෝ යම් බේදයක් ඇති කිරීම සංඝ බේදයයි කියලා. මේක එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් මේ සංඝ බේදය කියන එක පිළිබඳ කතාවල් ඇති වුණා. අද නෙමේ, අද විතරක් නෙමේ, එදත් ඇති වුණා. මෙහෙම එදත් ඇති වුණාම මේක ප්‍රශ්නයක් වුණා එදා බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ. එදා ඉන්න කාලේ මේ 10 වෙනි පිටේ තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ තියෙන සූත්‍රයක්. සංඝ බේද සූත්‍ර කීපයක්ම තියෙනවා අංගුත්තර නිකායේ දසක නිපාති. ඒ වගේම පඨමානන්ද සූත්‍රයත් මේ හා සම්බන්ධයි. මේක බුද්ධ භාෂිතය. මේක බුදුහාමුදුරුවෝ කියපු දේ. එදා හිටපු එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උපාලි කියලා මේ සංඝ බේදය කියලා හැම තැනම මිනිස්සු කතා කරනවා. බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන සංඝබේද සූත්‍රයේ මේ ප්‍රශ්න තියෙනවා. සංඝබේදෝති බන්තේ උච්චති කිට්ඨාවතානුකෝ බන්තේ සංඝබේදෝ සංඝෝ භින්නෝ බේදෝ හෝති. කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ භින්නෝ බේදෝ හෝති. භාග්‍යවතුන් වහන්සේ මේ සංඝබේදය කියලා නොයෙක් අය කතා කරනවා. මේක සිද්ධ වෙන්නේ කොහොමද, කාටින්ද, කොයි ආකාරයෙන්ද, මොනා කළොද්ද සංඝබේදය වෙන්නේ කියලා ප්‍රශ්නය ඇහුවා උපාලි හාමුදුරුවෝ. ඒගමන බුදුහාමුදුරුවෝ උපාලි හාමුදුරුවන්ට උත්තර දෙනවා. ඉද උපාලි බික්කු බව කය කරන්නට කටයුතු කරන කෙනෙක්. අර අන්‍යාගමිකයෝ නෙමෙයි. කවුද? බව කය කරන්නට, මේ ආර්ය මාර්ගයේ යන්නට, ආර්ය ධර්මයට කටයුතු කරන, ඒ පිළිබඳව පොත් ලියන, දේශනා කරන මේ ලේඛකයෝ, දේශකයෝ කොටස තමයි බික්කු. ඉද උපාලි බික්කු අදම්මන් ධම්මෝති දීපෙන්ති. ධම්මං අදම්මෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති. විනයං අවිනයෝති දීපෙන්ති. එකක් ධම්මං අදම්මෝති දීපෙන්ති. අදම්මන් ධම්මෝති දීපෙන්ති. එතන කරුණු දෙකක්. එකක් විනයං අවිනයෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති. ඊළඟට බොහොම වැදගත් දෙකක් තියෙනවා. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනෝති දීපෙන්ති. ඒ වගේම භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති. තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ වචන බුද්ධ භාෂිතය, මේ අට ධර්ම සහිත භාෂිතය, අර අභාසිතය අලපිටය කරන භාසිතය අලපිටය කරනවා, අභාසිතය ලපිටය භාසිතය කර බුද්ධ භාෂිතය විකෘති කළ ඒ සියල්ල කරලා තියෙනවා ඔය පරිවර්තකයෝ. ඊළඟට ඊටත් වඩා ගැඹුරු දෙයක්, අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති. ආචින්නම් තථාගතේන අනාචින්නම් තථාගතේනෝති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති. දැන් මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාව. ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්ති. උත්තානි කම්මන්ති කියන්නේ නිවන් මඟ, අරහත් මඟ ඵලය. අරහත් මඟ ඵලය ලබා ගන්න ආකාරයටයි මේ ආචින්න දේශනාව බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේ ආචින්න දේශනාව අනාචින්න කළු. අනාචින්න දේශනාවක් ආචින්න දේශනාවක් හැටියට දේශනා කළොත්, කිව්වොත්, අර්ථ දැක්වුවොත්, දැන් යම් කිසි කෙනෙක් මේ අනිච්ච දුක්ඛ අනාත්ත ආචින්න දේශනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියවුවා නම් අර ආචින්න දේශනාව අනාචින්න කළා, අනාචින්න දේශනාවක් ආචින්න කළා. කී දෙනෙක් නම් අර අනන්තරිය පාප කර්මය කරගෙන ඇද්ද? ඒ වගේම මජ්ඣිමා පටිපදා මැදමාවට මිඩල් පාත් කිව්වනම් මධ්‍යම ප්‍රතිපදාව කියලා වැරදියට අර්ථ ගැන්වුවනම් මිනිස්සු දැන් අතරමං වෙලා මැද මාවටක් හොයනවා. එහෙම එකක් නෑ මේක. මේක තියෙන්නේ ආචින්න දේශනාව මජ්ජි මා පටිපද මේ මත්වීමෙන් මිදෙන පිළිවත මද මත්වීම මැද නෙමේ මද මතින් මිදී නිදහස් වෙන පිළිවෙත අර රාග මද ද්වේෂ මද මෝහ මද බල මද කුල මද නිල මද ධන මද යොබ්බන මග මද 21කින් මිදී නිදහස් වන පිළිවෙතයි මජ්ජි මා පටිපදා. අද ඒක ඒ ආචින්න දේශනාව අනාචින්න කරලා අද මැද මාවතක් මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාවක් මැදුම් පිළිවෙතක් කියලා දේශනා කර. මේක මිනිස්සු අතරමං කර. දැන් මේ කරුණු 10ම තියෙනවා දීපෙන්ති කියලා වචනය. කරුණු 10ම තියෙනවා ධම්මෝ අධම්මෝති දීපෙන්ති අධම්මෝ ධම්මෝති දීපෙන්ති. අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති. දීපෙන්ති කියන්නේ මේ යම්කිසි කෙනෙක් දේශකෙක් හෝ ලේඛකෙක් හෝ පන පිහිටවලා මේකමයි පරම සත්‍ය කියලා මෙන්න මෙහෙමමයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. බුදුහාමුදුරුව මේ දේශනා කළේ මැද මාවතක්මයි කියලා තවත් මිනිස්සුන්ට පන පිහිටවලා වැරදි විදිහට ඒ මිනිසුන්ව නොමග යවනවා අතරමං කරනවා අනාථ කරනවා නම් අන්නේ කාරණේ දීපෙන්ති. ඒ නිසා තමන් අර ප්‍රත්‍යක්ෂ ඥානයක් නැතුව අනුමාන ඥානයෙන් කොහෙන් හරි අහගත්ත පොතකින් කියවූ අටුවාවකින් අර බුද්ධඝෝසගේ අටුවාවලින් කියවලා දැනගත්ත අනුමාන දැනුමකින් වැරදි දැනුමකින් අද පණ පිහිටෝලා දේශකයෝ වැරදි දේ කියනවා. බුද්ධ දේශනාව විකෘති කරනවා. ඒක තමයි දීපෙන්ති කිය. එතකොට බුදුහාමුදුරුව මෙන්න මෙහෙමයි කියලා තියෙන අර අටුවාවේ මෙහෙමම තියෙනවා මේ අටුවාවේ මෙහෙමම තියෙනවා කියලා අර වැරදි දෙයක් වැරදි පාරක් වැරදි මගක් කියලා අර නොදන්නා ශ්‍රාවකයෝ දායකයන්ව නොමග යවනවා නම් ඒක දීපෙන්. මේක තමයි නිවන් මග වහනවා. එතකොට මේ නිවන් මග වහන්න නම් ධර්මය අධර්මය කරන්න ඕන. ධර්මය විකෘති කරන්න ඕන. බුද්ධ දේශනාව ආචින්න දේශනාව අනාචින්න කරන්න ඕන. බුද්ධ භාෂිතයේ ලපිතය අලපිතය අභාෂිතය කරන්න ඕන. එහෙම කළොත් ඒකට සමාවක් නැහැ. ඒක කරලා මිනිස්සුන්ගේ නිවන් දකින්නට බුදුහාමුදුරුවෝ දේශනා කරපු මග පාදා දෙන්නට දහම්මැස පහදා දෙන්නට අර ධම්මචක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි අලෝකෝ උදපාදි කරන්නට දේශනා කරපු මේ දහම ආචින්න දේශනාව තථාගත භාෂිතය බුද්ධ භාෂිතය මේ භාෂිතය අටු ආකාර බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ විසුද්ධි මාර්ගය ලියලා විසුද්ධි මාර්ගය ගරුකොට ගුරුකොට ඊට පසුව අදත් තවමත් ලියන අතීතයේ ලියපු පොත් තියෙනවා. විශේෂයෙන්ම අපි මේක ප්‍රසිද්ධියම කියන්න ඕන පැහැදිලි කරන්න ඕන මුළු ලංකාවේම මිනිස්සුන්ගේ වර්තමාන කාලේ මේ නිවන් මග වැහුවේ ඔය විසුද්ධි මාර්ගය ගරුකොට ගුරුකොට පොත් ලියපු අර මා සමනෝ ගරුතිලා නිසා. මං පුද්ගලයා හැටියට කියන්න ඕනේ නෑ. නමුත් ඒ අය ආනන්තරිය පාප කර්ම කරගෙන අඩ හතර අපායේ ඉන්න බව දුක් විඳින බව තව අනන්ත අප්‍රමාණ කාලයක්. ඔය පොත් කියවලා අද කවුරු හරි මග වහගත්තනම් වැරදි මගක ගියානම් අනාථ වුණානම් අසරණ වුණානම් අක්කනෝ අසමයෝ වනානම් ඒක පාපය අර පුද්ගලයට අයිත්්‍යෙනවා. මේක ආනන්තරිය පාපකර්මයක් කිව් ඒකයි. දැන් නිවන් මග වහලා වැරදියට පොත් ලියලා වැරදියට දේශනා කරලා අටුවා ටීකා ටිප්පණි ලියව්වා පුද්ගලයෝ. මේක හරියට උදාහරණයක් ඇටියට කියනවා නම් ඔන්න වෙල ලෝකෙහිටිය හොඳම විද්‍යාඥයෙක් හොඳම හොඳ විද්‍යාඥයා. අර ලෝක යුද්ධය එනකොට දෙවැනි ලෝක යුද්ධය එනකොට පරමාණු බෝම්බයක් හොයාගත්තා. මේ පරමාණු බෝම්බෙ හොයලා හදලා ඒ ඥානයෙන් ඒ විද්‍යාඥයාගේ දැනුමෙන් අර විරුද්ධකාරයන්ව විනාශ කළා. එදා ඒ පුද්ගලයා එදා හිතුවා ඒක තමයි කරන්න පුළුවන් හොඳම වැඩේ කියලා. දැන් ඒ පුද්ගලයා ඒ එදා ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බේ හදලා යුද්ධ ජය අරගෙන ඊට පස්සේ ඒ පුද්ගලයා මැරිලා ගියා. බැරි වෙලාවත් ඒ පුද්ගලයා එදා හදපු පරමාණු බෝම්බේ අදටත් පාවිච්චි කරනවා නම් එයාගේ ඒ නිර්මාණය නිසා අදටත් මිනිහෙක්ව මරනවා නම් කවුරු හරි ඒ පරමාණු බෝම්බේ පාවිච්චි කරලා කාටද ඒකේ පාපේ කොටසක් යන්නේ? අර බෝම්බේ හැදුව මිනිහටත් ඒ මිනිහන එකේ මේ නිර්මාතෘ. ඉතින් ඒ වගේ මේ ධර්මය යම් කිසි කෙනෙක් විකෘති කළා නම් ඒ පාපය අදකාරව හරි අධර්මයේ ගිහිල්ලා අතරමං වුණා නම් අසඤ්ඤ තලයකට ගියා නම් අක්කනෝ අසමයෝ වුණා නම් ඒකට මුල් වූ අර ධර්මයේ විකෘති කරපු පුද්ගලයාට ඒකයි මේක අනන්තරිය පාප කර්මයක් වෙන්නේ. එතකොට මේක මහා ලොකු පුදුම බල දෙයක්. තව ඒ පොතක් කියවලා දැන් ඒ පුද්ගලයා මැරිලා දැන් රේණුකානේ හාමුදුරුව මැරිලා අපා ඉන්නේ. හැබැයි අදටත් පොත් කියවලා මිනිස්සු පිරිවෙන් වල ළමයින්ට හාමුදුරුවන්ට උගන්නලා අදත් දහම් පාසල්වල උගන්නලා අර ආනන්තරිය පාප කර්මයට අදාළව අතරමං වෙනවා. අසඤ්ඤයන් අර හුලං ඇදලා පිට කරලා බඩ පුම්බල අහකුලවල නිවන් දකින්න හදලා අසඤ්ඤ තලයට ගියොත් මොකද වෙන්නේ? අර ආනන්තරිය පාප කර්මයට කොටසක් අහුවෙනවා. එතකොට ඒක ආයතනයක් ගොඩ ගැහෙනවා. මේක මේකයි ආනන්තරිය පාප කර්මයක් උනේ ධර්මය විකෘති කිරීම, ධර්මය විනාශ කිරීම. ඒ නිසා නිකම් මේ කෙනෙක් හිතුමනාපෙට මොකක් හරි කොහෙන් හරි ටියුෂන් කඩේකින් හරි කාගෙන් හරි අර බුරුමෙට ගිහිල්ලා මේ යම් දෙයක් බුරුමෙටි විච්ච දෙයක් දැනගෙන ලංකාවට ඇවිල්ලා පොත් ගණනාවක් ලියලා ඒ කාලේ හැටියට ඒක හොඳයි කියලා හිතුවා. නමුත් ඒ නිසා තමයි අද සමාජයේට මේ හේතුඵල දහම නැති වුණේ. බුද්ධ දේශනාව නැති වුණේ. එදත් පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුවෝ, මාටින් වික්‍රමසිංහ මහත්තයා, ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයා, වල්පොල රාහුල හාමුදුරුවෝ, උඩකැන්දවල සරණංකර හාමුදුරුවෝ මේ වගේ අය මේකේ තියෙන වරද, මේ රේණුකානේ හාමුදුරුවන්ගේ පොත්වල තියෙන වරද, සමාජයට වෙන හානිය එදා බලවත්සේ පෙන්නුවා. නමුත් කවුරක්වත් ඒවා එදා ගණන් ගත්තේ නැහැ. හැබැයි අද අර වල්පොල හාමුදුරුවන්ගේ සත්‍යෝදය පොත, ඒ වගේම මේ පොල්ලත්ති බුද්ධදත්ත හාමුදුරුවන්ගේ පොත් 14, ඊ.ඩබ්ලිව් අධිකාරම් මහත්තයාගේ පොත්, මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ භවතරණය අද කියනකොට තේරෙනවා කොච්චරනම් වෙනසක් විකෘතියක් මේ ධර්මය විනාශ කිරීමක් මේ සමාජයේ නොමග යවීමක් මේ ආනන්තරිය පාප කර්මයක් නිසා කරගෙන තියනවාද කියලා. ඉතින් ඒක නිසා මේක හිතාගන්න බැරි තරම් තාමත් සමාජයේ මේවා උඩු දුවලා ඒ වගේ වැරදි දේවල් වැරදි අර බුද්ධ ഘോഷගේ පොත් ගරුකොට ගුරුකොට තමයි ඒවා හැමම සිංහලෙන් ලියලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ දේවල් වෙනවා කරගෙන තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආනන්තරිය පාප කර්මය අද කරගන්න හැබැයි මේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ විතරයි. වැඩි හරියක් කරගන්නේ ලංකාවේ ඉන්න බෞද්ධ. ඔය පිටරටවල් වල ඉන්න සුද්දෝ එංගලන්තේ, ඇමරිකාවේ, ජපාන් රටේ, අර මේ හැම මිනිස්සුව කරගන්නේ. ඒ මිනිසු අර බුදුහාමුදුරන්ගේ ධර්මය විකෘති කළා විනාශ කළා වෙනස් කළා මේ ධම්මෝ ආධම්මෝ තීදීපෙන්ති කරන්න. ඒ මිනිසු ආචින්න දේශනාව අනාචින්න කරන්න යන්න. ඒ මිනිසු එහෙම කරන්න. ඒ මිනිසු ඒකින් අතර අපාය යන්න. අපේ මිනිසු මොකද කරන්නේ? අර බුදුහාමුදුරුව දේශනා කරපු අපේ ධර්මය නිවන් දකින්න ධර්මය නිවන වහන විදියට අර්ථකථා ලියපු අයගේ වර්ගන නිවන බහගන්න. ඉතින් ඒක නිසා අපි මේක කාටවත් නිග්‍රහ කරන්න මේ කාගේවත් වරදක් පෙන්වන්න නෙමෙයි කාර්ගෙට් අනුකම්පාව ලැබිලා ඒ අයට අඩුගානේ අද අනාගතයේ වර්තමානයේ ඉදිරියට මේ ධර්මයේ දේශනා කරන ධර්මයට මේ ධර්ම මාර්ගයේ යන අයට මේ මග පාදන්නත් ඒ අයව අර හතර අපායයෙන් අනන්තරිය පාපයක් කර්මයක් කරගැනීමෙන් වළක්වන්නත් පැහැදිලිව පිරිසිදුව මේ ත්‍රිපිටකයේ මෙච්චර පැහැදිලිව තියෙන මේ සංඝ බේද සූත්‍ර මේ අනන්තරිය පාප කර්ම සූත්‍ර හොඳට කියවලා බලලා මේ ආචින්න දේශනාව අනාචින්න කරන්න එපා. අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන බුද්ධ භාෂිතයේ ලපිටය ආචින්න දේශනාව. අර අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු ගමන් ඒක අනාචින්න වෙනවා. මජ්ඣිමා පටිපදා කියපු එක මැද මාවත මිඩල් පාත් කියලා සුද්ධ පරිවර්තනය කළේ අර අනන්තරිය පාප කර්මයක්. ඒ නිසා මේකේ මැද පාරක් මිඩල් පාත් නෙමේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මදින් මිදී නිදා මදෙන් මත්වීමෙන්. මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙතක් මේ තියෙන්නේ. ඔය රාගයෙන් මත්වෙනවා. ද්වේෂයෙන් මත්වෙනවා. මෝහයෙන් මත්වෙනවා. මානයෙන් මත්වෙනවා. කුලයෙන් බලයෙන් නිලයෙන් ධනයෙන් ගෝත්‍රයෙන් මත්වෙනවා. ඒ මත්වීමෙන් මිදී නිදහස් වන පිළිවෙත මිසක් මේක මද ඇලබිල්ලක් එකතු කළා. මද මොකද වුනේ? මැද වුණා. ඒ නිසා මේක බුද්ධ වාචිතේ ලපිටය අලපිටය ආභාෂිතය කිරීම. ඒක නිසා අපි කාටත් බොහොම අනුකම්පාවෙන් අර ආනන්තරිය පාප කර්මයක් කරගෙන සතරාපාය යන එකෙන් මුදවා නිදහස් කරන්නට අඩුගානේ අද ඉඳන් මේ වර්තමාන මොහොතේවත් මේ බුද්ධ ධර්මය දේශනා කරන ලේකකව හැටියට ලියන අයට කාටත් විවෘතව දේශනා කරනවා කියා දෙනවා මේ ධර්මය විකෘති කරන්න එපා. අනුන්ගේ නිවන වැහෙනවා. තමන්ගේ නිවන බලවත්තේ ඊට වඩා දස දහස් වරක් වැහෙනවා. ඒක අත්තතාපන පාපයක් වගේම පරත්තතාපන පාපයක්. ඒ නිසා ආනන්තරික පාප කර්මයක් බවට පත් වෙනවා. ඒක නිසා මේක මේ අනුකම්පාවෙන් කියන්නේ මේ ධර්මය එක්ක එහෙම සෙල්ලම් කරන්න හොඳ නෑ. නොදැන අනුමාන ඥානයෙන් ධර්මය දේශනා කරන්න හොඳ නෑ. තමන්ට යථාභූත ඥාන දර්ශනයක් ලැබුණොත් පමණයි අට ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට තවත් කෙනෙකුට මග පහදා නිවැරදිව පාර පෙන්නලා දීලා බව උදුරා දමන විදිහට ධර්මය දේශනා කළ යුත්තේ කළ හැක්කේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද වර්තමාන මොහොතේ වර්තමාන කාලේ අපේ රටේ මේ පෝය දවස්වලට පසළොස්වක පෝය දවස්වලට ওই ගුවන් විදුලියෙන් ඔය අර අසරණ අහිංසක උපාසකම්මල සාදු සාදු කිය කියාර දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න කිව්වහම ඒකට සාදු දෙනවා. ඔවා නිවන් වහන දේවල්, නිවන් ප්‍රමාණ වන දේවල්. ඒක නිසා ඔවා මේ මහායානික අදහස්. ඔවා මේ බුද්ධ දේශනාවට ගැළපෙන දේවල් නෙමෙයි. ඒක නිසා මේක හොඳට දැන් මේ සමාජය මේක තේරුම් අරගෙන මේ වැරදි පාරක යෑමේ ප්‍රතිඵලය තමයි ඔය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේවා සියලු දේ වෙනස් කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙනවා. නැවත ධර්ම දීපයක් කරන්න නම් මේක ධර්මය තේරුම් අරගෙන ධර්මය අනුගමනය කළ යුතුයි. එච්චර තමයි කියන්නේ.
පූජනීය වන්දනීය අරිහතුන් වහන්ස, මම මේ ධර්මය හොයන්න ගත්තේ මේ 2005 වගේ වර්ෂයේ ඉඳලා. එතකොට එදා ඉඳන් අපි නොයෙකුත් බෞද්ධ පුත්පත් අරගෙන මේ ධර්මයේ හෙව්වා. විශේෂයෙන් මම මුල් කාලේ යොමු වෙලා හිටියා මේ අවසරයි කියන්නේ මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටක ග්‍රන්ථ. අනිත් රේණුකාණී චන්දවිමල හාමුදුරුවන්ගේ බෞද්ධ පොත්පතුත් මම අධ්‍යයනය කළා. ඒ වගේ ඊළඟට අචාන්චා ස්වාමීන් වහන්සේගේ බෞද්ධ පොත්පත්, අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේගේ බෞද්ධ පොත්පත් මේ ගොඩාක් පොත්පත් කියුවා. හැබැයි මට ඒ කියවන දවසට එදා හිතුණා මේ දෙය හරි කියන එක. ඒ කාලේ ඉඳන් යම්කිසි ඒ අවස්ථාවට හරි යම්කිසි නිවීමක් හිතේ ඇති වුණා.
ඔව්, ඒක తాවකාලික පැලැස්තර නිවීමක්නේ. අර දෙව් මිනිස්සප රජසප ලබන්නනේ. ඒක නෙමෙයි දැන් දැන් මේ කිංති සූත්‍රයේ තියෙන්නේ මොකද්ද? කුසලේ පිහිටවන්නත් අකුසලයෙන් මුදවන්නත්. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපනම්. ඕක සිදු වෙනවා නම් හරි. අර ඔයිට වැඩිය තාවකාලික පැලැස්තර පිළියම යොදලා තාවකාලික කම් සැප ලබන්න තාවකාලික දෙව් මිනිස් සැප ලබන්න කියනවා නම් ඒක කොච්චර නරකද, කොච්චර වරදක්. හැබැයි බහුතරයක් ඉන්නේ පෘථග්ජන ලෝකයක්. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට මේක හරි කියලා. දැන් මේක අපි මේ කිව්වහම දේශනා කළාම ඔය පින්වතුන් තමන්ගේ ගමේ පන්සලට ගියාම පන්සලත් එක්ක තරහ වෙන්න එපා. පන්සලේ හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයි මේක. මේක පන්සලේ හාමුදුරුවෝ අර පොතෙන් ඉගෙන ගත්ත, පිරිවෙනෙන් ඉගෙන ගත්ත වැරදි මාර්ගය යන්නේ. ඉතින් ඒක නිසා අපි පන්සලට තවත් ලං වෙන්න ඕන. පන්සලට කොයි විදිහෙන් හරි ලං වෙලා අපි පන්සලේ හාමුදුරුවන්වත් එකොඩ කරන්න තමන් දැනුවත් එක් හැටියට නිවැරදි පාර මාර්ගය පොඩ්ඩක් පොඩ්ඩක් හෝ සීඩී එකක් පොතක් දීලා හරි මුට්ටිය දාලා බලලා හරි කොහොම හරි කරන්න ඕනේ. ඒ මිසක් මේක එකපාරට මේ මම දන්නවා ඔය කියන එක වැඩක් නැහැ, අපි යන්නේ නැහැ ඔය පන්සලට කියන්නේ එහෙම එපා. ඒකෙන් කාටවත් යහපතක් වෙන්නේ. ඒක ද්වේෂයක්. ඒක නිසා අපි මේ හරි ධර්මය ඇහුවට පස්සේ ඒ අයටත් අනුකම්පා කරලා මෛත්‍රී කරන්න ඕනේ. ඒ අය මේ සියලු දේවල් කරන්නේ අර ඉගෙනගත්ත වැරදි දේ නිසා. ඉගෙනගත්ත වැරදි දේ නිසා. ඉතින් ඒක නිසා අපි කළ යුත්තේ ඒ සියලු දෙනාටත් හරි මඟ පෙන්වන්න, හරි පාර පෙන්වන්න, හරි ධර්මය කියා දෙන්න, නිවැරදි අට ධර්ම නිරුක්ති පටිසම්භිදා පෙන්නලා මේ මාර්ගය විවෘත කරන්නයි අපි කටයුතු කළ යුත්තේ. ඇතුව ද්වේෂයෙන් වෛරෙන් ගෙදෙට්ට ගිය ගමන්ම අපෝ අපි දන්නවා ඔය පන්සලට අපි යන්න අර හාමුදුරු මෙහෙම හේම කියන්න එපා. ඒක කිසිසේත් මේ ආනපාන සති සමාධියට ගැලපෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අද මේ හෙට ගෙදර ගියාම ඊට පස්සේ හිටියටත් වඩා ඒ පන්සලටත්, දායකයන්ටත්, ගෙදරටත්, ගමටත්, රටටත් යහපතක් කරන විදියට ඒ කුසලය අකුසලය පැහැදිලිව පෙන්වලා දීලා කලයුතු නොකළයුතු දේ කරණීයාකරණීය පෙන්වලා දීලා මේ ධර්මය මතු කරන්න යම් සේවයක් උපකාරයක් උදව්වක් කරන්න පුළුවන්.
ස්වාමීනාත් ඔබ වහන්සේගේ පොත්පත් කියවෙනකොට මගේ ළඟ තිබුණා විසුද්ධි මාර්ගයේ පොත. මට හිතුණා දැන් මේ විසුද්ධි මාර්ගයේ පොත බොරුවක් කියලා. මම ඊට පස්සේ අපේ පාසලේ හිටපු ස්වාමීන් වහන්සේ නමකට මේ පොත පූජා කළා. දැන් ඒකෙන් මට පාපයක්.
මොකද්ද විසුද්ධි මාර්ගයේ පූජා කළේ? නෑ ඉතින් ඒකට කමක් නෑ. විසුද්ධි මාර්ගයේ පූජා කළාට. ඉතින් චේතනාව මොකද්ද දන්නේ? අපි දන්නේ චේතනාව. ඔයාගෙන චේතනාව තියෙන්නේ නැත්තේ ඒ වෙලාවේ. අපොයි මේ වැරදි පොත් මන් තියාගෙන ඕන්නේ නැහැ පන්දලට දෙන්න. ඉතලන් ඒක හරි.
ඇතරු සයින්නාස් දැන් අපි ළඟේ තියෙන පොත්පත් වලට
මන් දන්නේ නැහැ ඒවා මොනවා කරන්නද කියලා. හැබැයි මෙහෙමයි. දැන් කොච්චර පොත්පත් තිබුණත් කාලාමා සූත්‍රයේ බුදුහාමුදුරුව කිව්වා. මොකද්ද කිව්වේ? ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා අනවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤූප සංහිතානම් ඒක ගන්න. ඉමේ ධම්මා අකුසලා ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා අර විඥාන වඩතිනම් ඒක අයින් කරන්න. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ කාලාමා සූත්‍රයේ තියෙන අවසාන වශයෙන් තීරණයක් දීලා මිදී නිදහස් විය යුතු කරුණු 11ක් විග්‍රහ කළ මාත්‍රිග්‍රාය මාපිටික සම්ප්‍රදානයේ නාරදී වශයෙන් අවසානයේ තියෙනවා මේක මේ ධම්මා කුසලා. මේ කියන එකෙන් තමන්ගේ හිතේ කුසලා කියන්නේ තමන්ගේ හිතේ කුණු කිලුට කෙලස් ධාති ඉවත් වෙනවනේ. මේ ධම්මා අනවජ්ජා මේක සාවද්ද නැන්නම් මේක අනවජ්ජන. මේක යහපත් පාරට මාර්ගයට පිළිවෙතට උපකාරයක් වෙනවා. ඉමේ ධම්මා විඤ්ඤෝ උපසංහිත. මේකෙන් අර විඥානේ පිරිසිදු වෙලා ප්‍රඥාවට පාරමාර්ගයේ පිළිවෙත ඉදිරිපත් කරනවා නම් ඒක අනුගමනය කරන්න, එහෙම නැත්නම් ඒක අත්හරින්න කිව්වා. එනිසා බුදුහාමුදුරුවෝ කිව්වේ ඕන කෙනෙක් කියන දෙයක් අහන්න. ඒක අහලා Taman දක්ෂයක් වෙන්න ඕන. මේක ධර්මය, මේක අධර්මය. අධර්මය අපි වාර ගන්න අර ධර්මය විතරක් එකෙන් තෝරගන්න. ඒකයි කරන්න ඕන.
අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මේ හැම දිනාගේම හිතසුව පිණිසාන දෙයක් ලංකාවේ ගබ්සාව නීතිගත කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. මෙතනදී එසේ දෙයක් වුණොත් ඒ ඉල්ලීමක් කරන අයටත් ඒ ගබ්සාව සිදු කරන වෛද්‍යවරුන්ටත් ඒට භාජනය වන අයටත් මොකද වෙන්නේ කියන එක ධර්මානුකූලව පැහැදිලි කරලා
දෙන්න. ඒක ඉතින් හේතුඵල ධර්මයේ තේරුම් ගත්තට පස්සේ බලා ගන්න පුළුවන්. ඒක හේතුඵල දහම් ට භාග යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. ඒකයි කරන්න ඕන.
අවසරයි ගරු තුන්වහන්සේ. දැන් මට පොඩි ප්‍රශ්නයක් පැනගුණා. මේ
මට දේශකයෙක් හැටියටත් කතුරු කරනවාද? ඔව් නේද?
නෑ මම එහෙම දෙන්නම් කරන්නේ නෑ.
එහෙම කළා
කාලයක්.
ආදී
මේ පොත්පත් කියවලා දැන් වැරදි උපදේශ තියෙන පොත්පත් කියවීම මගින් ඒ අය මේ ඒ උපදේශ අනුගමනය කිරීම නිසා අපාගත වෙන්නේ නැද්ද කියලා ඔබවම
අතරමං වුණොත් අපාගත වෙනවා. අසඤ්ඤ තලයකට ගියොත් හතර අපායට ගියොත් වැරදිදී බුදුහාමුදුරන්ගේ භාෂිතයේ දේශිතේ එහෙම මේ වැරදියට කියන්න භාවිතා කරන්න බෑ.
එහෙනම් මගේ මේ දැන් ඒ කියන්නේ චේතනාව එයාගේ චේතනාව මොකද?
චේතනාව මොකක් වුණත් ප්‍රතිඵලය බලන්න එපා. ඒකනේ අපි දෙකක් තියෙන්නේ හේතුඵල ධමයි ණය විනයයි. ණය විනය මොකද? ණය වෙනවද නැද්ද? යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ. යෝ විනයෝ තමයි බලවත්ද? චේතනාව යහපත් වුණත් අර පුද්ගලයාව අතරමං කළා අනාථ කළා අපායට යරියා නම් අසඤ්ඤතලයකට ගියා නම් ණය වෙනවද නැද්ද?
එහෙමයි මං අහන්නේ. පොත් කියවපු පුද්ගලයා දැනුමක් නැතුව අවබෝධයක් නැතුවනේ ඒක කරේ. ඔබ වහන්සේගේ ධර්මයේ නිසානේ අපි දැන් සත්‍ය ධර්මයේ මොකද්ද කියලා හොයාගත්තේ.
නමුත් දැන් මෙහෙමයි අර අනුන් ලියපු පොතක් කියවලා තමන් අමාරුවේ වැටෙනා නම් අර පොත ලියපු පුද්ගලයාටයි ඒකේ පාපයන්.
මේකයි මං අහුවේ.
ඔව්. දැන් හැබැයි තමන් ඔය පොත කියවලා පණ පිහිටවලා දීපෙන්ටි මේ පොතේ මෙහෙම කිව්වා මේක තමයි හරි මෙන්න මේක අනුගමනය කරලන්න කියලා අනික් මිනිහට කියනවා මොකද වෙන්නේ ඒ මිනිහා අමාරුවේ වැටුණා Tamante පාපය බරත්තු තාපන අත්තු තාපන හැටියට එනවා ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව බුද්ධ ධර්මයත් එක්කලා අර අනුමාන ඥාණයෙන් යථා භූත ඥාන දර්ශනය නැතුව තමන් ඒකේ ප්‍රත්‍යක්ෂ ඥාන පසක් කොට දැක නොගෙන යෝ ධම්මං දේශනා කරන්න ඕන යමෙක් පටිච්ච සමුප්පාදයේ පසක් කොට දැක්කනම් ධර්මයේ දැක්කා එහෙම නැත්නම් අනුමාන ඥාණයෙන් කරුවොත් වැරදි වෙන්න පුළුවන් දැන් මේක හරියට කෙනෙක් ඇහිලා මාගහනවා කොළඹට යන්න ඔය මහත්තයා කියනවා මේ කුරුණෑගලට ගිහිල්ලා යන්න පුත්තලමෙන් මේ පැත්තෙන් එන්න කියලා හරිද අනාත වෙනවා අතරමං වෙනවා ඒ වගේ වැඩක් තමයි මේක අර දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මනුස්ස ලෝ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්න කියනවා මේ නිවන තියෙනවා අතලඟ මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේ තමන්ගේ අතේ තියෙන නිවන අර නොදුටු නොදැක්ක දෙව් මිනිස් සැප ලබන්න පොළඹවනවා අතරමං කරනවා ඒකනේ මේ අනාත කිරීම මේක තාම කරනවනේ දැන් අහන්නකෝ අදහවසත් ඔය චැනල් වල රූපවාහිනී රේඩියෝ වල නොයිකේ බෑ මන කියනවනේ අර ආමුදුරුව මොකද අවසානට කියන්නේ දෙව් මිනිස් අප කෙලවර දැන් අර මතු බුදු වෙන බුදුන් දකි එක්කනම් නවත්තලා අඩුකොල්ල තාම කියනවා කොටසක් අර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට මේ පින හේතු ආසනා වේවා කියෝවා තමයි වැරදි වැඩ
ඔබවත් නිරෝගීස
ගෞරවණීය ආරහිතන් වහන්ස මම පොය දින වැඩසටහන් කීපයකටත් මේ භවනා වැඩසටහන් වලටත් ආපු වෙලාවේ මුලින්ම මේ මට ලොකු කුතුහලයක් තිබුණා ඔබ වහන්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියන ඒ පාඨය පැහැදිලි කරපු මේ විදිය ගැන ඒ වගේම මට ඊට පස්සේ හිතුණා ලොකු කුතුහලයක් තියෙනවා දැන් අපි මේ උදේ හවස හැමදාම කියන මේ බුදුගුණ ගාතාව කොයිතරම් වැරදි විදියටද අපි මේ තේරුම් අරන් තියෙන්නේ කියලා මට හිතෙනවා
නෑ ඒ ඉතිපිසෝ භගවා කියන බුදුගුණ ගායනාව ගැහුවට වරදක් නෑ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ ගුණ තියෙනවා තිබුණා ඒ ගුණ තමන් තුලත් එක ගුණයක් හෝ පිහිටව ගන්න උපකාරයක් වුණා නම් අර අනුසති අනුපස්සනා වඩන්න
ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නේ දැන් මේ එකින් එකට ඔබ වහන්සේ එක පදින් පදේ පැහැදිලි කරනකොට අපි දැන් සුගත කියන ගුණය ගත්තොත් එimhe අපි හිතාගේ අපිට අපි පොත්වල දැකලා තියෙන්නේ මන මේ
කතාවක් පද පරමාර්ථයෙන් ඒ කාලේ මිනිසුන්ට තේරුණාටෙන් මිනිසුන්ට පරිවර්තනයක් කළා අර බුද්ධ භාෂිතය ලපිතේ අලපිතේ කළා
ඒවයි තේරුම අපි කෙරෙහි අනුකම්පාවෙන් කියලා දෙන නිසා මම ඉල්ලා සිටිනවා ඔබ වහන්සේ
දැන් මේ ඔක්කොම මට ගියා දෙන්න බෑ වචනෙන් වචනේ පදෙන් පදේ නිවන් දකින්නට උපකාරක සියලු දේ මේ සතිය තුල නිවැරදිවත් ප්‍රායෝගිකවත් කියලා දීලා තිනවා කරන්න කළ යුතු දේ සහ නොකළ යුතු දේ කරණීය අකරණීය ඒ නිසා අපි කරන්න ඕන මේ අහගෙන කුණු ගොඩවල් අල්ලගෙන කරගහ ගන්නව නෙමෙයි තමන්ගේ හිතට අරමුණු වන වැරදි දේ අයින් කළා එතෙන්ට හරි දේ ගන්න පිළිසිදු දේ ගන්න යහපත් දේ ගන්න දැන් මේ උපාසකම්මගේ එක ප්‍රශ්නයක් තිබුණා මේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන ගාථාව අද පද පරම විදිහට හැම කෙනෙක්ම කියනවා කියන්නේ අර අසපුවල ඉන්න අය දැන් මේක සිංහලෙන් කියනවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා ඒක පද පරම අර්ථයක් ඒක කිසිසේත්ම ධර්මාර්ථයක් නැහැ අපිට ඒ බුදුහාමුදුරන්ට වඳිනවා නම් අපි ඒ වන්දනීය පූජනීය තත්ත්වයට පත් වෙන්නේ අපේ මෝහය නැති කරගත්තොත් පමණයි. න මෝ න මෝ කියන්නේ මොකද්ද? මෝහය සහ මුලින්ම සදාටම නැවත නූපදින ආකාරයට මෝහයෙන් මිදී නිදහස් වීම න මෝ. මෝහයෙන් නැති කරගත්තොත් මෝ කියන්නේ කාටද? මවට. මෝ කියන්නේ කාටද? මවට. ආයි මව කුසකට යනවද? නෑ. මේ මව කුසකට යන්නේ මොකද? මෝහය තියෙන නිසායි. නහි ජාතු ගබ්බ සෙයම් පුනරේති. ඒ නිසා අරහතුන් වහන්සේ මේ නැවත නූපදින මව කුසකට නොයන පුද්ගලයාත් මෝහය සහ මුලින්ම තමන්ගේ හිතෙන් මෝහය නැති කරලා. කොහොමද මේ මෝහය නැති කළේ? තස්ස. තස්ස කියන එක මාගදී භාෂාවේ හේතුඵල සම්බන්ධයක් දක්වන පදයක්. තස්ස කියන්නේ මෝහය නැති කිරීමට උපකාර වුණේ මෙන්න මේ කරුණු හතර. මේ කරුණු හතර අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි මෝහය නැති වුණේ. දෙපැත්තටම අඤ්ඤාමඤ්ඤ හැටියට තස්ස කියන වචනේ දාන්න පුළුවන්. ඔය සියලු සූත්‍රවල තියෙනවා තස්ස. එක සූත්‍රයක දෙකක නෙමෙයි, හැම සූත්‍රයේම තියෙනවා තස්ස. හේතුඵල ධම සම්බන්ධ කිරීම තමයි. ඒක නිසා අර ඵලය තමයි මෝහය. මෝහය නැති කිරීම තමයි අර යහපත් ඵලය. ඒ යහපත් ඵලයට උපකාර වුණේ අර බග වට. වට බග කළා, විභංග කළා, විභජනය කළා බලන්න. දැන් මේ මුළු බුද්ධ දේශනාවෙම දැන් උදේ අභිඥාතං අභිඤ්ඤය. ඒ මොකද අපි මේ කරන්න කිව්වේ පෙන්වන්න දුන්නේ වෙන්නේ අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ අර සේවිතබ්බා අසේවිතබ්බා මේ මහා සතරහටිපට්ඨාන සියලු සූත්‍රවල කිව්වේ මේක බෙදලා බලන්න. පටික්කුලක මනසිකාරය බෙදලා බලනවා. කේශාලෝම ධාතු මනසිකාරය බෙදලා බලනවා. නවසීවතික මනසිකාරය බෙදලා බලනවා. අර ඒ වගේම ඔය සියලු තැන්වල කිව්වේ බෙදලා බලන්න. මොකද්ද මේ බෙදලා බලන්න ඕන? ලෝකෙ නෙමෙයි. වත. වත කියන්නේ ගත හිත දෙකක්. ගත කියන්නේ රූප, හිත කියන්නේ නාම. මේ නාම රූප දෙක තමයි අපි බෙදලා බලන්නේ. රූප කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. නාම කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. මේ දෙක තමයි බෙදලා බලන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මුළු විභංග ප්‍රකරණේම තියෙන්නේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේම තියෙන්නේ, පဋාණ ප්‍රකරණේම තියෙන්නේ, සියලු ප්‍රකරණ පොත්වල වචනයක් වචනයක් පාසා තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලුට වෙන පැත්තට සහ පිටිසිදු වෙන පැත්තට බෙදලා බලනවා. ඒ කියන්නේ ආනපාන. වෙන මොකක්වත් බුදුහාමුදුරුවෝ භගවත් ධර්මය හැටියට, භගවත් ගුණය හැටියට කියලා නැහැ. භගවතු කියන්නේ ඒකයි. වට බග කළා, විභංග කළා, බෙදලා බලන්න. ඔය ආයතන විභංගය, ධාතු විභංගය, අර තව නොයෙක්ේවා තියෙනවා. සියලු තැන්වල පෙන්නලා තියෙන්නේ බෙදලා බල. ඒකට තමයි කිව්වේ මේක ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානිකම්. විභජනා විවරණා. මේක තමයි භගවත් ගුණය. ඊට පස්සේ රහ බැලීම අත්දැරීමේ අරහත් ගුණය. දැන් පෘථග්ජන පුද්ගලයෝ සීමාවක් නැතුව රහ බලනවා. ඇහෙන් රූප රහ බලනවා, කනෙන් ශබ්ද රහ බලනවා, නාසයෙන් ගඳ සුවඳ රහ බලනවා, දියෙන් රස බලනවා, කයෙන් පහස පොට්ට බබ්බ, මනසින් ධම්ම රහ බලනවා. මේ රහ බලනකොට සීමාවක් නැහැ, කෙරවලක් නැහැ, අවසානයක් නැහැ. ඒ නිසා අර රතු ඉර පැනලා යනවා. වෙන්නේ මොකද? ඊට පස්සේ අර පානය කරනවා. රහ බලනවා කියන්නේ උරාබුනවා, පානය කරනවා. පානය කිරීම නිසා ඒ පුද්ගලයෝ උපාදානය කරගන්නවා. පානය කරන්න උපාදානය කරගන්නෙම තමන්ට අයිටියට, සන්ත්‍රිකයට, වසඟයට අරගෙන මගේ මම කියලා ඒතම් මම ඒසුවාමස්මි ඒසුම්ය. එතකොට අර ඒ අර විඥාන ආහාර, සංචේතන ආහාර, පස් ආහාර, කබලින්කාර සියලු දේවල් සීමාවක් කෙලවරක් නැතුව රහ බලන්න පටන් ගන්න. ඒ අරහතුන් වහන්සේ කරන්නේ මේ රහබැලීම අත්හැරීම. රහබැලීම අත්හැරීම තමයි අර අජාතං අභූතං අකතං අසංකතං අනපායෝ අනුපායෝ අනිසුතෝ අරහතෝ කිව්වේ. අරහත් ගුණය කිව්වේ ඒකයි. රහබැලීම අත්හැරීම. ලෝකේ රහබැලීම උරාබීම අබ්බ කිරීම අත්හැරීම. ඒකයි අරහත් ගුණය. එතකොට ණය වෙන්නේ. එතකොට මෝහයක් නැහැ. ඊට පස්සේ සම්මා ගුණය. සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. මා කියන්නේ සහ මුලින්ම රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් අරහන පාන සත්‍ය සමාධිය වඩනකොට මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩනකොට පූර්ණ වෙන්නේ සම්මා ගුණය. සම්මා මානාභිසමයා තත්වයටපත් වෙනවා. ඒ වගේම සම්බුද්ධ ගුණය. මේ රාගමුල, ద్వේෂමුල, මෝහමුල සහ මුලින්ම උදුරා දැමීම. සම්මා ගුණය රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම. රාගමුල, ద్వේෂමුල, මෝහමුල උදුරා දැමීම සම්බුද්ධ ගුණය. එතකොට මුල උදුරා දැම්මා, රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වුණා, රහබැලීමෙන් මිදී නිදහස් වුණා. වත මේ ගත හිට විභංග කරලා බලන්න දැක්කා. ඒ අනුව ඒකේ ප්‍රතිඵලය හැටියට මෝහය නැති වුණා. දැන් අපි යම් කිසි තැනක මෙතෙක්කල් ඔබ සැම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ ගාථාව කියනකොට මෙතෙක්කල් කිව්වේ ඒ භගවතු අරහතු සම්මා සම්බුදුන් භාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා. දැන් අද ඉඳන් කියන්න ඕන ඒක නෙමෙයි. අද ඉඳන් හිතන්න ඕන ඒක නෙමෙයි. මොකද්ද? අර තමන්ගේ මේ මෝහය සහ මුලින්ම මේ ගුණය පූර්ණ වෙලා, මේ ගුණ හතර පූර්ණ වෙලා, තමන් මෙතෙක්කල් ඔය පවත්වගෙන ආපු මෝහය සහ මුලින්ම නැති වෙන්නට මේ කරුණු අනුගමනය කරනවා කියන අදිෂ්ඨානයක් ඇතුව න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වොත් මොකද වෙන්නේ? කොච්චර යහපත්. අනිප්පාර මේක මේ මාගදී වාචනයක් නෙමේ, මේ නමස්තේ කියන එක. මේක හින්දු සංස්කෘත ඡන්දස් වෛතික භාෂාවේ වචනයක්. නමස්තේ. දැන් අර නමස්තේ කියන වචනයක් තියෙනවා සංස්කෘත භාෂාවේ. ඒක නිසා මේ නමස්තේ කියන වචනේ තමයි අද නමස්කාර පාඨය කරගත්තේ. ඒකනි කිව්වේ ඒ අරහත් වූ සම්මා සම්බුදුම නමේ මගේ නමස්කාරය. නමස්කාරය කළ වැඩක් නැහැ. නමස්කාරය කිරීම තමයි ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය පිළිවෙත ප්‍රතිපදාව අපි අනුගමනය කරනවා නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උපහාරය, නමස්කාරය. ඒක නිසා මේක තේරුම් අරගෙන කියවනවා නම් මේ වචනේ අර්ථයක් ධර්මයක් ඇතුව කියනවා නම් ඒක තමන්ගේ මෝහය ඉතින් ඉවත් වෙන්නටම උපකාර වෙනවා. නැතුව අර විදිහට කියනවා නම් තව තවත් මෝහය වැඩි වෙනවා. ඒකයි තේරු. ඒ වගේ සියලුම දේවල් ඔය අටුවා ටීකා ටිප්පණිකාරයෝ පසුකාලික බුද්ධඝෝසත් ඇතුළුව පස්සේ ලියපු ඒවා ගරුකොට ලියපු පොත්පත් ලියපු දේශකයෝ ලේඛකයෝ සියලු දෙනා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය විකෘති කළා, ලෝකෙ හදන බහක් සකස් කළා, මිනිසුන් අතරමං කළා, මිනිසුන්ගේ නිවන වැහුවා, මිනිසුන්ගේ මාර්ගය වැහුවා. මේ සියලු දේ තාම හැබැයි මේ පරමාර්ථ ධර්මය ඉතුරු වෙලා තියෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් විදියට. ඒකයි වටිනාකම.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ ලෝකයේ ඇති සෑම දෙයක්ම නිර්මාණය වී තිබෙන්නේ සතර මහා ධාතු වලට අනුකූලවනේ. යම් පුද්ගලයෙක්ගේ මවක් හෝ පියෙක් නිර්මාණය වී තිබෙන්නේත් ඒ ආකාරයෙන්මයි. ඉතින් මේ මව හා පියා ඝාතනය කළොත් පමණක්යි ආනන්දරිය පාප කර්මයට සිදුවන්නේ.
දැන් තමන්ව බිහි කළේ කවුද?
මවක්.
දැන් අනුන් නෙමෙයිනේ. මව පියා තමන්ව බිහි කරන්න අර මව මරා ජීවත් වෙන්න බෑනේ. ඉතින් ඒක නිසා මේක ඊට වඩා සාමාන්‍ය දෙයකට වඩා ලොකුයි වෙනස් පාපයක්. මේ ගෙවන්න බැරි පාපයක් වෙනවා, බලවත් පාපයක් වෙනවා. තමන්ව බිහි කළ මව හෝ පියා හෝ මරණයට පත් කළ ඒකානන්තරී පාප කර්මයක්.
ස්වාමීන් වහන්සේ, එතකොට අපි මේ ලෝකෙට ජනිත වෙන්නේ ණය ගනුදෙනුවක් තියෙන ඉන්දනේ.
ඔව්, නමුත් කවුද ණයකාරයා? ණය මේ ණයට බිහි කළේ. අන්න ඒකනේ කල්පනා කරන්න ඕන. දැන් තමන් මේ ණය ගනුදෙනුවන් නිසා තමන් බිහි වුණා. කවුද මේ ණය හිමියා? අම්මා තාත්තා.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. එසේම මේ බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට නිබ්බානගත වීම සඳහා ධර්මයේ දේශනා නොකළේ?
ඒක තේරුම් ගන්න බැරි වීම නිසා. රජුරුව හිඳ ආව හිඳ ඉතින් මොන මොන හරි කිව්වා කතා කළා. දැන් කෝසල සංයුක්ත තියෙනවා සංයුක්ත නිකායෙ. සූත්‍ර ධර්ම තියෙනවා 20 ගානක්. කොසල් රජුරුවන්ටම දේශනා කරේ එක ධර්මයකවත් එක දේශනාවකවත් නිවන් දකින්න ධර්මයේ නෙමෙයි තියෙන්නේ ලෝකෙන්. ලෞකිකත්වයට උපකාර වන ධර්මය. ලෝකෙන් එතර වෙන ධර්මයක් දේශනා කරලා නැහැ. සාමුක්ඛාන්තික දේශනාවක් කොහොමවත් කරලා නැහැ.
සෝපත්ත
ස්වාමීන් වහන්සේ. අද බොහෝ පිරිස් එනවා. එයාට අපි මේ ලෝකෝත්තර නිවන කියලා හරියන්නේ නැහැ. එයාට ඒවා ගැළපෙන්නේ නැහැ. ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. ඒවා දිරවන්න බෑ. එයාට කියන්න ඕනේ ඒ වගේ ධර්මයක්.
ගෞරවනීය ආර්යතුන් වහන්ස, මට මේ සෝවාන් ඵල සමාපත්තිය පිළිබඳ ටිකක්.
ඔව්, සෝවාන් ඵලයටපත් වුණාම ඒ දැක්ම දෘෂ්ටිය පිරිසිදු වුණාම සෝවාන් ඵල සමාපත්තියටපත් වෙන්න පුළුවන්. සකදාගාමි ඵලයටපත් වුණාම සකදාගාමි ඵල සමාපත්තියටපත් වෙන්න පුළුවන්. අනාගාමී ඵලයටපත් වුණාම අනාගාමී ඵල සමාපත්තියටපත් වෙන්න පුළුවන්. අනාගාමී ඵලයටපත් වුණාම අනාගාමී ඵල සමාපත්තියට අමතරව අනිමිත්ත සමාපත්තියට, අප්පනීත සමාපත්තියට, ශුඤ්‍යත සමාපත්තියට සමවදින්න පුළුවන්. අරහත් ඵලයටපත් වුණාට පස්සේ ඊට වඩා බලවත් සම්මාපatti කීපයකටම අරහත් ඵල සම්මාපත්තිය, ආනන්තරික ඵල සම්මාපත්තිය, අර සංඥා වේදිත නිරෝධ සම්මාපත්තිය, ඒ වගේ අනිමිත්ත අප්පනීත ශුඤ්‍යත ඒ ඔක්කොම සම්මාපත්තීන්ට අරහතුන් වහන්සේට සමවදින්න පුළුවන්. සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයා ගාව තාම කෙලෙස් තියෙනවා ඉතුරුයි. එනිසා බොහොම අර දැක්ම දෘෂ්ටිය පිරිසිදු වූ නිසා සම්මා සමාධියට සමාදින්න පුළුවන්. ඒක තමයි සෝතාපට්ටි ඵල සම්මාපට්ටි.
ඒක මේ දැනගන්න පුළුවන්ද ස්වාමීන්
වහන්සේ? ඔව්, සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට ඔය සෝතාපට්ටි ඵල සම්මාපට්ටියට සමාදින්න පුළුවන් වුණාම අර බුද්ධ ඥාන පහත් මතුවලා පේනවා. තමා අත්තරිය කෙලෙස් දකින්නවා, ඉතුරු වෙච්ච කෙලෙස් දකින්නවා. ඒ ඉතුරු වෙච්ච කෙලෙස් ඉවත් කළ යුතුයි කියන දැක්මක් ලැබෙනවා. ඒ කරන්න මාර්ගයක් තියෙනවා, පිළිවෙතක් තියෙනවා. ඒකට අනුගමනය කළ යුතු මාර්ගය කියන පහම දකින්නවා. ඒක තමයි සෝතාපට්ටි ඵලයේ ලකින ප්‍රත්‍යවේක්ෂා ඥාන, බුද්ධ ඥාන පහ. ඒක දැන් අදිෂ්ඨාන කරලා සමාදින්න ඕනේ නෑ එතෙන්. ඒක අර අනිමිත්ත අප්පනීත ශුඤ්‍යත ආනන්තරික ඵල සමාපatti වේ සංඥා වේදිත ඒව අදිෂ්ඨාන කරලා සමාදින්න පුළුවන්.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, මේ අපේ ජීවිතයේදී අපිට සිදුවෙනවනේ මේ මරණාසන්නයට කිට්ටු වෙච්ච පුද්ගලයන්ව බලන්න යන්න. ඉතින් එහෙම අවස්ථාවකදී අපිට මොනවද ඒ පුද්ගලයාට කියන්න පුළුවන්?
කියන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාගේ හිත නිවෙන සත්‍යක්‍රියාවක් යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා. ඒ පුද්ගලයාගේ හිත නිවෙන හිත මිදෙන හිතේට අර උපාදානේ ඇති නොවන හිත කම්පණයට චලනයටපත් නොකරන දේවල් යහපත් හිත පිරිසිදු වෙන දේවල්ම ඒ පුද්ගලයාට කියන් දුන්නු. ඒ පුද්ගලයාට ඔය ඉඩ කඩන් ගැන දරුවෝ ගැන උපාදානය කරගත්ත වස්තුව ඉඩ කඩන් දේවල් ගැන මතක් කරන්න ගියොත් ඒ පුද්ගලයාට අර උපාදානය වෙන්නේ ඔය ඕ වගේ දේවල් මතක් කළාම.
සමහර අවස්ථාවලදී සමහර අය කියනනේ ඒ පුද්ගලයාගේ හිත සන්තෝෂ කරන්න අපි පහුගේ කාලේ හිටපු යාළුවෙක් කියලා අපි ඉස්සර ගත කරපු හොඳ හොඳ ජීවිතයක්.
ඒවත් කරදි. එතකොට අර දීගම්වා අර දීර්ඝ කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විචින්දා විතක්ක විචාර આવොත් ඒක හරිනේ. දැන් පින්පොත කියෙව්වොත් මොකද වෙන්නේ? පින්පොත කියෙව්වොත් අර කාම ලෝකයක සුගති ලෝකයකට උපාදානය කරගෙන එතන උපදිනවා. නිවන් දකින්නට තිබුණ අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. ඒක නිසා දැන් ඔය පින්පොත කියවන එක බුද්ධ ආගමේ දෙයක්. බුදුහාමුදුරුවෝ කිය පුණ්‍ය පාප පහිනස්. අර නිවන් දකින්න බැරි මිනිහෙකුට තමයි ඔය පින්පොත උපකාර වෙන්නේ. හැබැයි නිවන් දකින්න බැරි මිනිහෙකුට පින්පොත පිව්වහම අර උපාදානයක් තමයි ඇති වෙන්නේ පුඤ්ඤාභි සංකාරය. ඒක නිසා පැවැත්ම දිගටම පවත්වාගෙන සමහර විටක ඒ පුද්ගලයාට නිවන් දකින්න වාසනාවක් තිබුණත් බුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය තිබුණත් අර උපාදානය කරගත්ත අවසාන අර ආසන්න කර්මය අර පින්පොත කියවලා එකක් නම් උපාදානය කරගත්තේ අර දිව්‍ය ලෝක රාජ සැප සිතු සැප දේව සැප බ්‍රහ්ම සැප වලට යයි. ගියොත් නිවන වැහෙනවා, නිවන යට වෙනවා. නිවන් දකින්නත් පුළුවන්කම තිබුණා. අපි අර සබ්බූපදි පටි නිස්සග්ග කරන්න මේ හිතේ උපාදානය කරගෙන තියෙන සියලු දේවල් වලින් ඒ පුද්ගලයා මුදවන්න පුළුවන් තරම් හැකිකමක් තියෙන්න හැකි ක්‍රියාවක් කරන්න ඒ පුද්ගලයාගේ හිත විමුක්තියටපත් කරුවා. නිදහස් කරන්න අවශ්‍ය දෙයක් කරන්න ඕන කියන්න ඕන සිහිපත් කරන්න.
තාමඩ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි මේ ස්වභාව ධර්මයේ දිහා බැලුවාම අපිට පේන ස්වභාව ධර්මයේ අපි වයි සත්තුන් වයි ඉතා හොඳ විදිහකට මවලා තියෙනවා. ඒ කියන්නේ අපිට ලෙඩක් හැදුනහම හොඳ වෙන විදිහට. ඉතින් එහෙම කරලා ඇයි සමහර සත්තු කට්ටියක් බිහි කරේ තව සත්තුන්ව කාලා කන්න?
එහෙම තමයි. ඉතින් ඒවා ණය ගන්න දෙනු. ඒවා මොනවද?
ණය
ගන්න දෙනු. දැන් බොහෝ මිනිස්සු තව සත්තු කාලා නෙමෙයි ජීවත් වෙන්නේ. මාළු මස් කාලම ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඒ වගේ සත්තු තිරස්චීන ගති තමයි. දැන් තිරිසන් සත්තු ඉන්නවා. ඔය කොළ ජාති මොනවක් කන්නේ? කොටිය බලල්ලු අරුවා මේවා. මොනවද කන්නේ? මස් මාළු විතරයි.
ඔය ඒක තමයි මම කියන්නේ. දැන් ඒගොල්ලන්වත්
එහෙම ඉපදුනේ අය එහෙම ගතියක් ඇතුව. ඒ හදාගත්ත ගතියට අදාළ ගතියට අදාළව ගතිරුව ගතිගුණ ගතිබව ගතිබල ගතිහඬ සියලු දේ ඒකයි වෙන්නේ. කොහෙදි හදාගත්තේ? මිටි ඉස්සෙල්ලා විඥානේ. ඒකට අදාළව අලුතෙන් පටිසන්ධිය නිමිත්ත ගතිය සියලු දේ ලැබෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ විසින් ප්‍රකාශයට පත් කර ඇති කිසියම් පොතක සූවිසි ගුණ පිළිබඳ නිවැරදි අර්ථකථනයක් දක්වලා තියෙනද කියලා පොඩ්ඩක් දැනගන්න කැමතියි.
සූවිසි ගුණ
මේ බුද්ධ රත්නයේ ගුණ, ධර්ම රත්නයේ ගුණ.
ඔව් ඒක හරි. සූවිසි ගුණ ඇත්ත වශයෙන්ම 24ක් වුණාට එකම ගුණයයි උතන තියෙන්නේ. එකම ගුණයයි උතන තියෙන්නේ. මොකද්ද? තමන්ගේ හිත අර කුසලය වඩා වර්ධනය වෙන ගුණ 24ෙම තියෙන්නේ. කිලුටු කුණු කෙලෙස් ගති කිලු ගති ඉවත් කළ නික්ලේසි බවට පත්වීමයි එකම අවශ්‍යතාව. එනිසා අර ගුණ 24ක් හැටියට බුදුගුණ, දහම් ගුණ, සංඝගුණ, බුදුගුණ 9යි, දහම් ගුණ 6යි, සංඝගුණ 9යි හැටියට 9 18 6 24ක් හැටියට තිබුණට මේක වැඩගත්ම වෙන්නේ දහම් ගුණ 6. වැඩගත් වෙන්නේ මොනවද? දහම් ගුණ 6. හැබැයි අද දහම් ගුණ 6ම පද පරම ලෙස වැරදියට කියනවා. එකක්වත් නිවනට උපකාර වෙන බව උදුරා දමන්නට උපකාර වෙන නික්ලේශී සිතක් පවත්වාගෙන යන්න උපකාර වෙන ගුණයක් නෙමෙයි. විශේෂයෙන්ම දැන් මේක තමයි තියෙන්නේ මේක ස්වාක්ඛාතු. දුරක්ඛාතු හෝ අවක්ඛාතු හෝ පුරක්ඛාතු නෙමෙයි මේක ස්වාක්ඛාතු. ස්වාක්ඛාතු කියන්නේ මොකද්ද? තමා තුලින් තමා විසින්ම ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕන. සම් දැක ගන්න ඕන. සම්බන්ධයක් ඇතිව නැහැටි, සමුදේ බිහිව නැහැටි, සංකාර කරන හැටි, සංචේතනා පවත්වන හැටි, සම්බන්ධයක් සමුදේ උපදින හැටි දකින්න ඕන. සමුදේ උපදින හැටි දැක්කේ නැත්නම් ධම්මෝ සම්දිට්ඨිකෝ නැහැ. ධම්මෝ සම්දිට්ඨිකෝ නොවුනොත් අකාලිකෝ නැහැ. මොකද්ද අකාලිකෝ කියන්නේ? කාලි කියන්නේ කෙලෙස්. අකාලි කියන්නේ කෙලෙස් අත්තරිනවා. කෙලෙස් අත්තරින්. කෙලෙස් අත්තරින්න නම් ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න ඕන. එතකොටයි අකාලිකෝ. ඒහි පස්සිකෝ. ඒ කෙලෙස් අත්තරින ප්‍රහාණය කරනකොට ඒ කෙලෙස් අත්තරින හැම මොහොතකම තමන් පිරිසිදු වෙන බව. උපනෙයියකෝ වන බව. ඕපනයිකෝ. උපනෙයියකෝ ගැන නෙක්කම්ම නිකාමලාභී අකසිරලාභී අකිච්චලාභී තත්වයට පත් වෙනවා. එතකොට අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ කිව්වහම මේ කෙලෙස් ක්‍රමානුකූලව පියවර තුනකින් ඉවත් කරගන්නවා. සංවර සංසිඳීම සම්මා. ඒ අනුව පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. පත්‍ය ප්‍රත්‍යක්ෂ කොට පසක් කොට විනිවිද බලා වේදිතබ්බෝ විඥානෙ. අර විඥානෙන් මිදී නිදා හීටි කියන්නේ මිදී නිදාස. සියලු හේතු වලින් මිදී නිදාස වීම හීටි. හේතු හෝටි හීටි. හීටි තමයි නිවන. එනිසා මේක තියෙන්නේ මේ සං දැක ගන්න ඕන. ඒ සං කෙලෙස් බව දකින්න ඕන. කෙලෙස් අත්තරින ක්‍රමයේ දකින්න ඕන. කෙලෙස් අත්තරින බව ඇරිය බව අත්දකින්න ඕන. ඒහිපස්සිකෝ. ඒ අනුව උපනෙයියකෝ වෙන්න ඕන. නෙක්කාමලාභී අකසිරලාභී අකිච්චලාභී වෙන්න ඕන. ඒ අනුව පච්චත්තං. පච්චත්තං කියන්නේ මේ වර්තමාන මොහොත තුලම විනිවිද බලන්න පුළුවන්කම තියෙන ඕන. වේදිතබ්බෝ විද්‍යා උදපාදි වෙන්න ඕන. ඒකයි මේක මේ නිවන් මගම විස්තර කරපු සියලු දේ අංග සම්පූර්ණ ගාථාවක්. අද වෙනකොට අකාලිකෝ කියන එක සම්පූර්ණයෙන්ම මේ වෙන වචනයකට භාවිත කරලා ඒව බලව ඕවා මේවා දාලා තියෙනවා. දුර ඉඳන් ඇවිල්ලා ඔන්නෝ මොනවා ඒවා මේ ඔක්කොම දාලා
සුපත්.
ඒක පදපරම විදියට අටුවාකාරයන්ගේ අර්ථ.
ගෞරවනීය රහතුන් වහන්ස, අනිම්සිත අනිමිත තත්ත්වයට පත් කර ගැනීම. අනිමිත දැන් වහන්සේ කිව්වේ මේ
අනිමිත්තානුපස්සනාව. අනිපිට සමාධිය.
ඒකයි සිතට අරමුණක් නොවේම
පිළිඳ. සිතට අරමුණක් නෙවෙයිම නෙමෙයි අනිමිත්තානුපස්සනාව. අනිමිත්ත සමාපත්තිය වැරදි අරමුණක් එහෙම නැවැත්ටි. වැරදි අරමුණක් තරහ එහෙම නවත්වීම, රාගයේ හිතක් ආවම රාගයේ එහෙම නවත්වීම, ද්වේෂ සිතක් මෝහ සිතක් මාන සිතක් ආවම ඒ නිමිත්තට අපි නොඇලී නොගැටී මුලා නොයි කටයුතු කිරීම අනිමිත්ත සම්මාපatti.
ඒතර ස්වාමීන් වහන්සේ
ඒ වෙනුවට එතෙන්දි අර මෙත්තා කරුණා මුදිතා උපේකා සිටවිල ගන්නත් ඕන. එහෙම නැත්නම් අනිමිත්ත අනුපස්සනාව අනිමිත්ත සමාධිය වෙන්න. අනුපස්සනාවක් මේකේ තියෙනවා.
එහෙම නැත්නම්
වැරදි දේ වෙන් කර කර අස් කරලා එතෙන්ට හරි දේ ගැනීමක් එතනක් තියෙනවා.
ඒ කියන්නේ
ආ ඔය තුනම එකට.
එතකොට ස්වාමීන් වහන්සේ උපේක්ෂා සාගත සීලයේද එතන ඉන්නේ?
ඔව්. ඒ අනුව පූර්ණ වෙන්නේ සංකාර උපේක්ෂා ඥානෙ.
එතකොට
සංකාර උපේක්ෂා ඥානෙ පූර්ණ වෙනකොට තවත් බුද්ධ ඥානයක් පූර්ණ වෙනවා. ඒකට කියනවා මුංචිතු කම්මතා ඥානෙ. මුංචිතු අර වැරදි දෙයින් කැමැත්තෙන්ම මිදී නිදහස් වීමේ ඥානය, බුද්ධ ඥානය. වැරදි දෙයින් කැමැත් මුංචිතු කියන මුං කියන්නේ කැමැත්තෙන්ම මිදී නිදහස් වීම. මුං කියන්නේ මිදී නිදහස් වෙනවා. වැරදි දෙයින් මිදී නිදහස් වෙන්නේ කැමැත්තෙන්මයි. දැන් පෘථග්ජන පුද්ගලයෙක් ප්‍රියමනාප ආස්වාදයක් ලබන දෙයකට කැමැත්තෙන්මයි අල්ලගන්නේ. අර සංඛාර උපේක්ෂා ඥානෙ ලැබුණාම ඒ දෙය කොච්චර ප්‍රියමනාප වුණත් කොච්චර ආස්වාදයක් ලැබුණත් ඒකෙන් කැමැත්තෙන්ම මිදී නිදහස් වෙනවා. ඒකට කියනවා මුංචිතු කම්මතා ඥානෙ. ඒක සංඛාර උපේක්ෂා ඥානෙ පූර්ණ වීමේ ප්‍රතිඵලයක් හැටියටයි කෙනෙක් තුල පිහිටන්නේ. ඒක බුද්ධ ඥානයක්.
ඒතර ස්වාමීන් වහන්සේ මේ අනිමිත්ත තත්වය කියලා කියන්නේ රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කිරීම.
රාග ద్వේෂ මෝහ නිමිති නොගැනීමේ
තත්ත්වය. මම දැන් එතන මට පොඩි පැටලීමක් වුණා. මේ මම හිතුවා ඒක අර අනාරිය තත්ත්වය.
සියලු නිමිති නෑ. සියලු නිමිති නෙමෙයි. ඔතන ඔය අනිමිත්ත අපනිහිත ශුන්්‍යත තුනේම සියලු නිමිති අත්හැරීම නෙමෙයි. වැරදි නිමිති විතරක් අත්හරින. පනිහිත නිමිති විතරක් අත්හරින. රාගයෙන් ශුන්්‍ය, දේශයෙන් ශුන්්‍ය, මෝහයෙන් ශුන්්‍ය වීලා අර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පූර්ණ වූ සිතක් ශුන්්‍යතානුපස්සනාවෙදි
තියෙනවා.
ගෞරවනීය අරිහතුන් වහන්ස, මට ප්‍රශ්න දෙකක් තියෙනවා අහන්න. පළවෙනි ප්‍රශ්නේ, දැන් මුලින්ම මම මේ ධර්මය අහද්දී සම්මතේ ඉඳලා එකපාරට හුවම කරකෝලත් ඇරියා වගේ. දැන් තව කෙනෙක් අපි ධර්මයට යොමු කරවද්දී ඒ කෙනාටත් ඒ අත්දැකීමම ලැබෙන්න පුළුවන්.
ඔව්, ඒකම ලැබෙන අහන්න දෙයක්ම නෑ. දැන් සමහර විටක මේ ධර්මය අහලා නැති අර ජීවිත කාලයම ඔය වැරදි වෙලා පින්කම් කරලා දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්නට පින්කම් කර කර ප්‍රාර්ථනා කරන අධිෂ්ඨාන කරන කෙනෙකුට මේක කරකෝලාට හැරියා වගේ නෙමෙයි, තරහකුත් එනවා. උපාසකම්මලා දැන් මේක භාවනා වැඩසටහනකට ඔය උපාසකම්මලා ටිකක් වයස උපාසකම්මලා තුන් දෙනෙක් ආවා. ඔය වැඩි දුරක් නැහැ ඔය පැත්තෙන් ඇවිල්ලා මුල් දවසේ මේ භාවනා වැඩසටහනේ මුල් උදේ හවස ධර්ම දේශනා දෙක ඇහුවා. අහනකොට පස්සකම් අපි මේකට යාවේ අපිට මේ කර්මස්ථානයක් දෙන්න එපා. මොකෝ කර්මස්ථාන අපිට ඔකෙන් වැඩක් නැහැ කියලා තරහ වෙලා ගියා. එහෙමයි ඉන්නවා. ඒක හරි.
ඔව්, එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිටත් ඒකෙන් පාක් වෙනවාද? ඒ වගේ කෙනෙක්ට පොඩ්ඩක් ධර්ම කරුණු තව ටිකක්
කියලා. නෑ, ඒකනේ මං කිව්වේ මුට්ටිය දාලා බලන්න ඕනේ කියලා. එකපාරට මේක අර පුද්ගලයෝ දැන් බුදුහාමුදුරුවොත් අර කායගත සති සූත්‍රයේ ඉදිරිපත් කළේ ඇයි අර අනාර්ය ධ්‍යාන අනාර්ය අභිඥා ලැබූ අයට අර මහා සතර අටිපට්ඨාන සූත්‍රය නෙමෙයි දේශනා කළේ, අනුදෙන වදාළේ. පාරේ ඒ පැත්තට නෙමෙයි කිව්වේ. ඇයි? ඒගොල්ලෝ අර දැනගත්ත දේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. දැන් මල් පූජා කරන මිනිහෙකුට ඔය වැඳ වැඳ පුද පුද ඇත ඇත ඉන්න මිනිහෙකුට අපි කියා දෙන්න ඕන ඒ වැඳීමත් අර හරියට නියම නිවැරදි විදිහට මේ වගට එන්න පුළුවන් විදිහට බුදුහාමුදුරුවෝ එහෙමයි කළේ. එදා සම්මතෙන් සමාදේ තිබුණු යම් යම් දේවල් හොඳ පැත්තට හරව ගන්න පුළුවන් වුණා නම් ඔය සිල් සමාදන් වෙන එක, මල් පූජා කරන එක, පාම් පත්තු කරන එක, මේ වගේ බොහෝ දේවල් තිබුණා. ඒවා බුදුහාමුදුරුවෝ සියලු දේ අලුත් අර්ථයක්, ධර්මයක්, නිරුක්තියක් ඉදිරිපත් කළා. ඒ වෑම්ම ධර්මයේ ගියාලුනා. දැන් මල් පූජා කරන එක බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. ඊට කල්ප කාලාන්තරයකට පෙර ඉඳන් මිනිස්සු සියලු ආගමිකයෝ අර ගස්වල තියෙන ලස්සන මල් ගෙනල්ලා අර මල් මාලා හදලා දෙයියන්ට පූජා කළා, මල් පූජා කළා, මේම කළා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ මල අමුතු විදිහකට කල්පනා කරන්න ගාථාවක්, දැන් ගාථාව තියෙනවා. අදත් ගාථාව තියෙන නමුත් අර්ථය ධර්මය නැති වෙලා. අද ඔය දහම් පාසල් වල ළමින්ට මල් පූජා කරනකොට ගාථාව කියවනවා, අර්ථයක් ධර්මයක් කියන්නේ. ඔය මල් පූජා කළා ඔය මලේ සුවඳ වගේ පාට වගේ ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්න ඊගාව උපතදිවත් මේ එක්කෝ මේ ජීවිත කාලයේදීම අර වර්ණ ගන්ධ රස ඕජා ලැබෙන්න කියලා. එහෙමයි කියන්නේ. නමුත් ගාථාවේ තියෙන්නේ මොකද්ද? පුප්පම් මිලායාටි යතායි ධම්මේ කායෝ තතායාටි විනාශ භාව. මේ මල පූජා කරන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න. ඒකටයි. නමුත් ඒක කීයටවත් ඔය ධම්ම පාසල් වලවත් කියා දෙන්නේ නැහැ. නිසා මල තමයි, මල කියන්නේ මැරෙනදී. මිය පරලව. මල පූජා කළ සමහර මල් තියෙනවා විනාඩි 5කට මිලා යටි වෙනවා. මලානික වෙනවා. මේ මැරෙන එක තමයි ඒ වගේ අපේ කාය මේ විනාශ භාව.
එතකොට
ඒක තේරුම් ගන්නයි මල පූජා කරන්න ඕන. නැතුව අර සුගඳවත් බුදුහාමුදුරන්ට මල් පූජා කළා හොඳට ලස්සන කළා ඒ වගේ තමන්ගේ හිතත් පිරිසිදු කරගෙන අර හොඳ අද නැති සපක් හිත ලබා ගන්නයි අද මල් පූජා කරන්නේ ළමයි. උගන්ලා තියෙන්නේ එහෙමයි. වයසක අයත් එහෙමයි.
එතකොට ස්වාමීන් වහන්සේ පොඩි පොඩි ධර්ම කරුණු ටිකක් කියලා දීලා
ඉගෙන ගත්තා. පොඩි පොඩි ධර්ම කරුණු ටිකක් කියා දීලා ওই වචනයක් දෙකක් කියා දීලා එහෙම නැත්නම් CD ටටියක් පොඩ්ඩක් අහන්න දීලා පොඩි පොතක් කියා දීලා ওই ණයගන දිනුවෙන් මගේ පොතක් කියා දීලා මේ අපි මේ ණයගන දිනුවක් තමා ගෙවන්නේ මේකෙන් මිදෙන්න මේක පොඩ්ඩක් කරලා බලන්න කියා දීලා ඒ වගේ පොඩ්ඩක් මුට්ටිය දාලා බලලා හරියනවා. එමයි කරන්න
ඕනේ. තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි දහම් පාසලක උගන්වද්දී අනිවාර්යෙන් අර බොරු දේවල් නේ උගන්වලා තියෙන්නේ.
ඔබ දැන් ඒ දහම් පාසලේ උගන්වන අය මෙතනත් ඇති මිටි ඉස්සෙල්ලත් හිටියා. දහම් පාසලේදී උගන්වනකොට දැන් විෂය නිර්දේශයක් තියෙනවා. දහම් පාසලේ විෂය නිර්දේශය උගන්වන්න වෙනවා. හැබැයි දරුවන්ට කියන්න ඕන ඒ දහම් පාසලේ විභාගේ පාස් වෙන්න නම් මේ පොතේ තියෙන වැරදි දේ හරි උත්තර දෙන්න ඕන ඒක දැනගෙන. නමුත් මේක මේ පොතේ තියෙන දෙක නිර්දේශය මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයට වඩා වෙනස්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු අට ධර්ම නිරුක්ති අනුව නම් මෙන්න මේකයි ඕකේ තේරුම. එහෙම කියන්න දක්ෂ පුළුවන් හැකියාවක් තියෙන අය ඒක කියන්න ඕන. නමුත් විභාගෙට ලියන්න ඕන මේක නිවන් දකින්න ඕක නෙමෙයි මේකයි ඕන. ඔය දෙකම කියන්න පුළුවන් නම් හරියට හරි.
දැන් ස්වාමීන් වහන්සේ කලින් කියපු දේවල් කොහොමද?
කලින් කියපු දේවල් දැන් අතුල්ලාවවත් අද්දවන්න බෑ. කමා කරගන්න.
එතකොට ඒක සංඝ ભેදයක් වෙනවද?
නෑ, ඒක සංඝ ભેදයක් වෙන්නේ නෑ කමා කරගත්තට පස්සේ.
ඔබ වහන්සේ සූපත්.
ඒ ළමයි අතරමං කළා නම් අතරමං වුණා නම් ඉතින් ඔයා කියපු එකෙන් ඒ මිනිස්සු අතරමං වෙන එකක් නෑ. හැබැයි අර යම් යම්ම පොත් කියලා પરම්පරා ගණන් අතරමං කරපු අය නම් කොහොමත් ඒ සංඝ ભેදයට අහු වෙනවා. අර විෂය නිර්දේශය කරපු මිනිස්සු තමයි ඔය ඔක්කොටම. දැන් ඔයා විෂය නිර්දේශයනේ උගන්වන්නේ. විෂය නිර්දේශය ලියලා විෂය නිර්දේශය අනුදැනම අනුමත කරලා කරපු අය තමයි අපාය ගියේ, අපාය යන්නේ. එයාට තමයි තාමත් මේකේ පාපේ එන්නේ.
වහන්සේ සූපත්.
ගෞරවණීය අරිහත්තුන් වහන්ස, ඔබ වහන්සේගේ නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ නැමැති ඉතාමත් වටිනා ධර්ම ග්‍රන්ථයේහි බුද්ධ දේශනාවේ පෙන්වා වදාළ භාවනාව නම් මාතෘකාව යටතේ විස්තර කරන බොහෝ තැන්වල සිත හා මනස යන දෙක එකටම යෙදී තිබෙනවා. මම කියවන විට මට
ඔබ දැන් මේ හිත කියන්නේ සිංහල වචනයක්, මාගදී වචනයක් නැහැ. දැන් අපි සිංහලින් පුරුදු වෙලා තියෙන්නේ හිත. දැන් මේක දැන් වැරද්දක් නැහැ විඥාණයට සිංහල භාෂාවෙන් කියන්න පුළුවන් වෙන්නේ හිත. වෙනම වචනයක් සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි විඥාණය. ඒක මාගදී වචනයක්. සිංහල භාෂාවේ හිත කියන්නේ. හිත පිරිසිදු කර ගැනීම තමයි මේ ප්‍රඥාව මතු කර ගැනීම. එතකොට හිත දියුණු කර ගැනීම කිව්වොත් අන්න වැරදි. දැන් භාවනා කරන්නේ හිත දියුණු කරගන්න ඔය මිනිස්සු ඔක්කොම. අර භාවනා මධ්‍යස්ථානවල කියන්නේ මොකෝ? හිත දියුණු කරගන්න, හිත හදා වඩා ගන්න, හිත සංවර්ධනය කරගන්න. ඒක ලෝකෙට. ඒක දෙව් මිනිස් සැප කරජ සැප ලබන්න, ධ්‍යාන ලබන්න, අවිඥා ලබන්න. ඒවා නෙමෙයි. හිත පිරිසිදු කරගන්නයි අර සචිත්ත පරියෝදපන නිසා අර චිත්ත කියන්න බෑ හිත කියනවා මිසක් එතන. දැන් සිංහල මිනිසුන්ට පුරුදු වෙලා තියෙන්නේ සිංහල මිනිසු හිත කියලා කියන්නේ. නමුත් මාගදී භාෂාවේ හිත කියලා වචනයක් නැහැ. තියෙන්නේ චිත්ත.
එතකොට සමිනහන්ස එතන අදහස් වෙන්නේ විඥානේ.
ආ ඔව් විඥානේ පිරිසිදු කරගන්නේ. හේ.
මනස. එතකොට මනස හිතයි මනසයි දෙකේ
මනස තමයි එක. මනස ප්‍රඥා විමුක්තිය. මනස පිරිසිදු කර ගැනීම මෝහය නැති කර ගැනීම. හිත පිරිසිදු කර ගැනීම රාගය ద్వේෂය ඉවත් කිරීම.
ඒ දෙක එකටම කෙරෙන්න
දෙකම එකට කෙරෙන්න ඕන. එතකොට අර මනස පිරිසිදු වුණොත් රාගය ద్వේෂය අලුතෙන් උපදින්නේ හිතත් පිරිසිදු වෙනවා. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය ලැබුණාම චේතෝ විමුක්තිය පූර්ණ වෙනවා ඉබේම. දෙකම එකටම වෙනවා. චේතෝ විමුක්තිය ලැබුණාට ප්‍රඥා විමුක්තිය මනස පිරිසිදු වෙන්නේ නැහැ. ඒක මනස නිද්‍රාගත
වෙනවා. අවසරයි ගෞරවනීය අරතුන් වහන්සේ. අපේ දෙමාපියෝ අපේ ණය හිමියෝ නිසා අපි ඒ අයවට තියෙන මේ ණය හිමිභාවයෙන් ඉවත් නිදහස් වෙන්න අපි ඒ අයවත් මේ ධර්ම මාර්ගයට යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් එහෙම දෙමාපියෙක් මේ ධර්මදේශ මේ බුද්ධ භාවනාවට එක්කගෙන ඇවිල්ලත් ඒ අය මේ ගැන පැහැදීමක් ඇති කර නොගෙන යම් යම් අඩුපාඩු විවේචන කරනවා නම් අපට කවදාවත් මේ ණය නිදහස් වෙන්න බැරිද? මේ ඒක අපි එයින් අපි ගැලවෙන්නේ කොහොමද?
නෑ මෙහෙමයි ඉතින් යම් යම් අයට දැන් අර කාලය වෙලාව වයස පහුණාට පස්සේ දැන් මේක අලුතෙන් ගන්න බෑ. ඉතින් ඒ වගේ අවස්ථාවක පොඩ්ඩක් මේ භාවනාවට එක්කන් ඇහිලා ද්වේෂයක් වෛරයක් ඇති කරනවට වඩා හොඳයි අර පොඩ්ඩක් CD ටටියක් අහන්න දීලා පොතක් කියවන්න පුළුවන් නම් කියවන්න දීලා එතෙන්දි ඒ ආකාරයට එයාගේ හිතේ යම් වෙනසක් කැමැත්තක් ඇති වුණොත් භාවනා වැඩසටහනට එක්කගෙන එනවා මිසක් අර අපහසු නම් කායික වශයෙන් උත් අර මෙතෙක්කල් සම්මතයෙන් දැන් ඇබ්බැහි වුණ තත්වයෙන් මෙන් වෙන්න බැරි තත්වයකටම මනස අර කිලුට වෙලා තියෙනවා නම් දුර්වල වෙලා තියෙනවා නම් වයසට ගිහිල්ලා නම් ඒක ගන්න අමාරුයි. ඒක Taman තේරුම් ගන්න ඕන කාටද මේක වෙනස් කරගන්න පුළුවන් කාටද මොන ආකාරයෙන්ද වෙනස් කරගන්න බැරි. ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ අර වයස තුනක් දුන්නා. තරුණ වයස, මධ්‍යම වයස, අර මේ වයෝ වෘද්ධ වයසට ගියාම මේක ගන්න අමාරුයි. ඒක තේරුම් ගන්න ඕන.
එතකොට අරියතුන් වහන්ස අපිට ඒ විදිහට කරගන්න බැරනොත් අපි එතකොට ඒ සසර තවත් අපිට යන්න වෙනව නේද? ඒ ණය නිදහස් වෙන්න.
මෙහෙමයි. ඒක ඉතින් ණය මිදී නිදහස් වෙන්න Tamanට කළ හැකි දේවල් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ටත් දැන් යසෝදරාගේ තාත්තව හෝ සහෝදරයව හෝ මේ ධර්මයට ගන්න බැරුණා. ඒ ණයකාරයෝනේ. ඒ වුණාට බුදුහාමුදුරුව නිවන් දැක්කනේ. පිරිනම් පෑවනේ නිවන් දැකලා ණය මිදී ඒගොල්ලෝ තාම සසර බුදුහාමුදුරුවෝගේ. ඉතින් ඒක නිසා තමන්ගේ වැඩේ කරගන්න එක කමන්ට පුළුවන් වෙනවා. තමන්ගේ ණය ගන්න දෙනවා. ඔයා කාගෙන් හරි ණයක් ගත්තා නම් ඔයා ණය දීලා ණය මිදී නිදහස් වෙන්න. එයා ගත්තත් නොගත්තත් අපිට කරන්න දෙයක් නැහැ. තමන්ගේ යුතුකම වගේ මොකද්ද? ණය දෙන එක, ණයෙන් මිදෙන එක, පින් දෙන එක, පින් පවරන එක, පින් අනුම. එතකොට තමන් ණය මිදී නිදහස් වුණොත් තමන් මේ සංසාර ගමනේ මිදී නිදහස් වෙයි. එයා ගත්තත් නොගත්තත් අපිට කරන්න දෙයක් නැහැ.
ඇදලි ආරියතුන් වහන්සේ ආරියතුන් වහන්සේට දීර්ඝායුෂම වේවා.
අවසරයි ආරියතුන් වහන්සේ. ඒහි බික්කු භාවය කියන එක දැන් අපි දැනගෙන ඉන්න එකද?
නැහැ. ඒහි පස්සිකෝ කියන එකේම තියෙනවා ඒහි බික්කු. බික්කු කියන්නේ භවකය කිරීම. ඒහි කියන්නේ මේ දේ අහලා. අර ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ. ඒ මොහොතෙම කෙලෙස් නික්‍රේසී තත්වයට ප්‍රහාණය කළා. භවකය කළා. ඒ නිසා අර උපසම්පජ්ජ විහෙරති වුණොත් ඒහි බික්කු කියන තත්වයට පත් වෙනවා. භවකය කරනවා. ඒ මොහොතෙම භවකය කළා. එනිසා දැන් ඔය ඒහි බික්කු භාවය කියන එක අද පද පරම විදියට එව මහන කියලා එහෙම ගන්න එහෙම උදාහරණ ගැව්වේ නැහැ. එහෙම නෙමෙයි වුනේ. අර උපසම්පජ්ජ විහෙරති වුණා බුදුහාමුදුරුවෝ. දැන් මේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මය අහලා අර ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිත උණු ගමම්ම අර ඒහි බික්කු භාවයටපත් වුණා. දැන් ගීයේ කැටියටම මගඵල ලැබුවා. ඒකයි උපසම්පජ්ජ විහෙරති වුණා. සම්පහදා ඉවත් කළා. නික්ලේශී තත්වයටපත් වුණා. මග ධම්මචක්කුන් උදපාදි වුණා. ඒකයි ඒහි බික්කු. නැතුව එවමහන කියන එක පද පරමාර්ථය. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ. ඔවා ඔක්කොම මේ පස්සේ කාලේක අටුවාකාරයන්ගේ වැරදි වචන.
ගෞරවණීය අරිහතුන් වහන්ස, විඥානය යටපත් කරගෙන ප්‍රඥාව පහළ කරගන්න.
යටපත් කරගෙන නෙමෙයි.
විඥානය ඉවත් කරගෙන
සුද්ධ පවිත්‍ර කරගෙන.
සුද්ධ පවිත්‍ර කරගෙන ප්‍රඥාව වඩා ගන්න උත්සාහ කරන පුද්ගලයෙක්ට යම් අවස්ථාවක විඥානය සහ ප්‍රඥාව අතර දෝලණය වෙන තත්ත්වයක් ඇති වෙනවා.
ඔව් එහෙම වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. මොකද දැන් අපිට එකපාරටම ප්‍රඥාව මතු කරගන්න බෑ. පියවර පහක් ඉන්ද්‍රිය පහක් මතු කරගන්න ඕන. පළවෙනි එක සද්දා ඉන්ද්‍රිය.
එහෙමයි.
දෙවෙනි ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය. තුන්වෙනි එක සති ඉන්ද්‍රිය. හතරවෙනි එක සමාධි ඉන්ද්‍රිය. පස්වෙනි එක පඤ්ඤා ඉන්ද්‍රිය.
එහෙමයි.
එතකොට අර සද්දස්ස කුල පුත්තස්ස වුණේ නැත්නම් සද්දා ඉන්ද්‍රිය මතු වෙන්නේ නැහැ. සද්දා ඉන්ද්‍රිය මතු වෙන්න නම් කල යුතු දේ නොකඩවා කල යුතු දේ නිවැරදිව කල යුතු දේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාෂ්ඨම්බු. හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කිරීම. ඒක මොකද්ද? ආන පාන සති සමාධිය. ඒක කරනකොට දිගටම කරනකොට සේවිතාය භාවිතාය බහුලීගතයි. කරනකොට ක්‍රමානුකූලව සද්දා ඉන්ද්‍රිය විරිය සති සමාධි ප්‍රඥා බල ධර්ම බලගන්නවා. ඒ අනුව ප්‍රඥා ඉන්ද්‍රිය බලගන්නවා විඥානය විඤ්ඤෝ හීති.
ඒකම ස්වාමීන් වහන්සේ ප්‍රඥාව අතු වී යම්කිසි කාලයකදී වය වෘද්ධ භාවයට ශාරීරික දුබලතාවට එනකොට යම්කිසි අවස්ථාවක ප්‍රඥාව යටපත් වී නැවතත් විඥානයට නිස්මතු වෙන අවස්ථාවක්
පටිසෝතගාමී තත්වයටපත් වුණා නම් කවදක්වත් ඒක වෙන්නේ නැහැ. පටිසෝතගාමී තත්වයටපත් උනේ නැත්නම් එහෙම නැත්නම් දස්සනේන සම්පන්න උනේ නැත්නම්
එහෙමයි.
ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයටපත් නොවුනොත්
නොවුන.
නමුත් අර සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය මතු වුණ ගමන්ම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. අර කායගත සති සූත්‍රයේ තියෙනනේ ආර්යයන් ලැබුව ගමන්ම සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රිය මතු වෙනවා. ආයි කවදක්වත් ඒ පුද්ගලයා තුළ අර විඥානය අර විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි සෝතාපට්ටි ඵලයේ ඉඳලා තව ඉදිරියට යන්න තියෙනවා.
සයන්වාස අනතුරකදී හෝ එහෙම නැත්නම් මරණාසන්න මොහොතවත් ඒක වෙනස් වෙන්නේ නැහැ නේද
විඤ්ඤාණය? නෑ නෑ. කිසිම විදිහක මොන ආකාරයකදීවත් සෝතාපට්ටි ඵලයටපත් වුණොත් ඒක නියත සම්බෝධි පරායනෙම්ම සතර අපායෙන් මිදී නිදහස් වුණා. පටිසෝතගාමී ඵලයටපත් වුණා. ඒක ආයෙ වෙනස් වෙන්නේ
නෑ. සුවපත් වෙනවා සමහරවිට.
අවසරයි අපේ මේ හෙළබිමට පහගේ බුදු පියාණන් වහන්සේගෙන් මම අහන්න කැමති මේ ආර්ය මෛත්‍රී භාවනාවෙන් ඒකේ එක වතාවක් කිව්වහම සෑහීමක ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? මට ඒක චුට්ටක් පැහැදිලි
කරන්න. හිත පිරිසිදු වෙනවා නම් ඔයාට සබ්බපාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ කියන තත්වයට ඔයාගේ හිත පිරිසිදු වුණා නම් සත්‍ය ක්‍රියා බලයක් පතුරවන්න පුළුවන් නම් ඔයාගේ හිතේ ද්වේෂය නෝපදීන තත්වයටම හිත පිරිසිදු වෙනකන් ඒක කරන්න ඕන. ඒක ද්වේෂයේ උපදින හැම මොහොතකම කරන්න ඕන.
ඒක නෑ ස්වාමීන් වහන්සේ, මේ දැන් මේකේ එක වතාවක් කියලා
දැන් මෙහෙමයි. ඔය කියවීම කිසිදේත් වැඩක් නෑ.
අදිස්ථානය.
කොයි වෙලාවෙද ඔක් කරන්න ඕන?
රැට.
දැන් ඔයා අර උදේට මෛත්‍රී භාවනාව නොකලට කමන්නේ. හවසට මෛත්‍රී භාවනාව නොකලට කමන්නේ. ඔයාගේ හිතට දවසේ පැය 24 තුල කොයි වෙලාවේ හෝ තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් ආවනම් ඒ මොහොතේ එතනදී ඔයා මෛත්‍රී භාවනාව කළා නම් ප්‍රායෝගිකව කරලා තරහ වෛරය හිතෙන් ද්වේෂය ඉවත් කරගෙන මෛත්‍රී සිතක් ඇති කරගත්තා නම් ඒක වටිනවා අනික් සියලු දෙයට වඩා. එතකොට මෛත්‍රිය වඩන්න ඕන විශේෂයෙන්ම කොයි වෙලාවෙද? අර තරහක් එන මොහොතේ. අසුභානුස්සතිය වඩන්න ඕන රාගයක් ප්‍රියමනාප දෙයට ඇලෙන මොහොතේ. මානයක් එන වෙලාවේ නිත්‍යසේ සුඛසේ අත්මිමානයක් එන වෙලාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න. දැන් ඔය මෛත්‍රී භාවනාව උදේට වැඩිම වරදක් නැහැ. ඒක පුරුදු වෙන්න පුහුණු වෙන්න වැඩි වට කමක් නැහැ. හැබැයි උදේට පැය භාගයක් මෛත්‍රී භාවනාව වඩලා විනාඩි 5ක් හෝ 10ක් හෝ පැය භාගයක් නැකිටලා විනාඩි 10කට 15කට පස්සේ හෝ පැය භාගයකට පස්සේ හෝ තමන්ගේ කවුරු හරි ස්වාමීන් පුරුෂය හෝ අසල්වැසියෙක් හෝ ගෙදරක හෝ කාර්යාලයේ හෝ කොහේ හරි පාරක හෝ මිනිහෙක් මොකක් හරි කළාම තමන්ට තේන්ති යනවා නම් ඒ වෙලාවට නොකළොත් අර උදේ මෛත්‍රී භාවෙන් භාවනාවෙන් වැඩක් නැත.
තව එක ප්‍රශ්නයක් තියෙනවා හාන ස්වාමීන් වහන්සේ. අපේ බුදු පියාණන් වහන්සේගෙන් අපේ ගෙදර ලෙඩෙක් හිටියා. දැන් මාස 3කට උඩදී ඊට පස්සේ එයා මැරෙන්න සති 2කට කලින් මම මේ මෛත්‍රී භාවනාව එයාගේ ළඟ ඉඳගෙනම කරා. ඊට පස්සේ එයාගේ ඇස් වලින් හැබැයි කඳුළු ආවා. මගේ අත ඒ කියන්නේ සිහි කල්පනාව තිබ්බා එච්චර අර සාමාන්‍යයෙන් එනවා යනවා. ඊට පස්සේ එයා මගේ අත අල්ලගෙන ඇඬුවා. හැබැයි එයා ඊට පස්සේ සති 2කට පස්සේ එයා මිය ගියා. ඒක මට චුට්ටක්
ඒක ඉතින් එයාගේ හිත යහපත් ආකාරයකට කොහොම හරි මෙත්සිතක් ඇති වෙන්නේ නැති මේකේ ওই වචන අර දීර්ඝ සංසාරේ අහලා පුරුදු නිසා ඒක එයාට සිහිපත් වෙන්නේ නැති. ඒක එයාට හොඳයි. එයාගේ හිතේ මෙත්සිතක් ඇති වෙයි. එයාගේ හිතේ පිරිසිදුව මරණයටපත් වුණාම නිවන් දකින්නට උපකාර නොවුණත් මතු යහපත් තැනකට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන් තැනකට යන්න ඒක උපකාර වෙන්නේ නැති. හොඳයි. එහෙමත් උපකාර වෙනවා.
ඔබ වහන්සේ ආරාධනා
කරති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මේ ප්‍රශ්නයක් තියෙනවා අද සංඝබේද සූත්‍රයට අදාළව. මේ දැන් මමත් දැන් කලින් සමහර ධර්ම ග්‍රන්ථ වලට රේණුකාණී චන්දිමල හාමුදුරන්ගෙත් ඔය චතුරාර්ය සත්‍ය කියන පොතේ හැම මේ කියන්නේ මූල්‍යමය ආදාය කරලා යම්කිසි මුද්‍රණ කීපයකට දායක වෙලා තියෙනවා. ඒවා දැනුත් කියවන කට්ටිය ඉන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ ඒවට දැන් කමා කරගත්තොත් ඇද්ද නැත්නම් ඒක අනන්තරි පාප කර්ම.
ඒක දැන් කරන්න දෙයක් නැහැ. නොදැන කළ දේ නිසා ඒක අර කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයන් කමමු ධම්ම. අච්ඡයන් කමමේ ධම්ම. සම්දිට්ඨික අකාලික. මේ සම් ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අපි කායේන වාචා චිත්තේන ක්‍රියාවෙන් වචනෙන් හෝ සිටිවිල්ලකින් හෝ අර ධර්මයේ විකෘති කළාන පමාදේන මායකට අපි වරදක් වෙනසක් විකෘතියක් විනාශයක් වෙනස් කිරීමකට උදව් උපකාර කළානම් ධර්මයේ විකෘති වුණා. ඒ ආතාවි තියෙන්නෙම ඒකටත් අපි කමා කරගන්න ඕන. ඒක නිසා දැන් කමා කර ගැනීම එකක් නැවත මේ වගේ වරදක් නොවන බවට නොකරන බවට තමා තුලින් තමා විසින් සපත කරගන්න. එතකොට හරියනවා.
අවසමින් වහන්ස දැන් මේ දැන් අපි දැන් සමහර දැන්ුණත් ධර්මදේශනා තියෙන සමහර ඒවාට දැන් අපිට හවුලේ දායකත්වයේ දරන්න වෙන වෙලාවල් තියෙනවනේ. දැන් කාර්යාලවලදී හිම ධර්මදේශනයක් සංවිධානය කරනවා නම් අපිනුත් මුදලක් ඒ සඳහා ගන්නවා.
ඒ කියන්නේ අපි යහපත් චේතනාවක් ඇතුව ධර්මයේ දේශනා කරවන්න කියලා දෙන්න. ඒක තමන් ඉතින් තමන් විතරක් නෙමෙයිනේ මේකේ මූලිකයෝ ඉන්නවනේ. මූලිකයෝ තේරුම් ගන්න ඕනේ මේ දේශනා කරන්නේ බහද බනද ධර්මයේද අධර්මයේද. ඒක තේරුම් ගන්න ඕනේ.
අභාන්සයට දීර්ඝයි වේවා.
ගෞරවණීය අරහතුන් වහන්සේ, මට දැනගන්න ඕනි යම් පුද්ගලයෙක්ගේ කන් ඇහෙන්නේ නැති ඇස් පේන්නේ නැති කෙනෙකුට රාගය දේශය මෝහය ඇති වෙනවද කියලා.
ඒක අර ජලෝ පළමුව අප්පටි බලෝ කීයටවත් මේ ධර්මය කන් ඇහෙන්නේ නැත්නම් මේ ධර්මයේ මේ මාර්ගයකට පිළිපන්න බෑ. සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානෙ ලැබින්නේ. ඒ පුද්ගලයා හොඳ නරකක් දන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. අර අතීතයේ කරපු කර්ම ශක්තියක් නිසා මිනිස්රුවකින් ආවට ජලෝ පළමුකෝ අප්පටි බලෝ අකනෝ අසමයෝ. ඒක නිසා මිනිස්රුවක් ලැබුණට මනස මනුස්සත්ව ප්‍රතිලාභයක් මනසි නෑ. මනස උසස්තර ගන්න ප්‍රතිලාභයක් ඒ පුද්ගලයාට නෑ. හොඳයි එහෙනම් මං හිතන්නේ වෙන ප්‍රශ්න නෑ වගේ. එහෙමනම් දැන් මේ වැඩසටහනේ තව ඉතුරු වෙලා තියෙන්නේ එක දවසක් සහ එක වරුවක් පමණයි. හෙට උදේ වරුවටත් තියෙනවා සූත්‍ර ධර්ම හතරක් පහක් කෙටි ඒවා දේශනා කරන්න. ඒ කෙටි සූත්‍ර ධර්ම ධම්මානුධම්ම පටිපදාවේ සූත්‍ර ධර්ම හතරකුත් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තමා බුදු දේශනාවේ අවසාන මග ඵලයටපත් වෙන්න උපකාර වන සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රයත් හිට උදේ වරුවේ දේශනා කරනවා. ඊට පස්සේ තව පැය එකමාරක් දෙකක් තියෙනවා ප්‍රශ්න අහන්න. ඊට පස්සේ හිට දවල් 11ට මේ ධර්ම සාකච්ඡාව දේශනාව භාවනා වැඩසටහනේ මගේ පැත්තෙන් කරෙන්න තියෙන දේ අවසානයි. ඊට පස්සේ දවල් දාණයෙන් පස්සේ එකයි කාලෙට සමාලෝචනය සැසිය පාටන. ඔබ මේ සතියක් තුළ ඇවිල්ලා අහගත්ත දැනගත්ත තේරුම් ගත්ත දේ කැමති කෙනෙකුට කීප දෙනෙකුට ඔක්කොටම බෑ. මෙතන අද 570ක් විතර ඉන්නවා. ඒකින් භාවනාවට ආපු අය 400-380ක් විතර. ඒක නිසා යම් යම් අයට අවස්ථාවක් තියෙනවා විනාඩි 5ක් 6ක් 7ක් උපරිම විනාඩි 10ක්. උපරිම යම් කෙනෙක් විනාඩි 10යි ගත යුත්තේ. මොකද අඩු ගානේ 25කටවත් මේ අවස්ථාව ලබා දෙන්න පුළුවන්කම තියෙනවා විනාඩි 10කට සීමා කළොත්. ඒ නිසා තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. පළවෙනි වාරයට හෝ දෙවෙනි වාරයට හෝ තුන්වෙනි වාරයට හෝ භාවනාවට රැඳී ආපු අය වුණත් ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ සමාලෝචනයේට අදහස් දක්වන්න පුළුවන්. ඒ නිසා ඒක තමන්ගේ මේ ධර්ම මේ භාවනා වැඩසටහනේ මොනවා හෝ අඩුපාඩු තියෙනවා නම් මේක දියුණු කරගන්න අවශ්‍ය යෝජනා තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මොනවා හෝ චෝදනා තියෙනවා නම් කාට හරි ඒකත් කරන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒවට ගැටෙන්නේ නැහැ. යෝජනා චෝදනාත් අඩුපාඩු ඉස්තෙන් මේ භාවනා වැඩසටහනට එන අයට ඉදිරියට එන අයට යහපතක් වෙන ඕනම දෙයක් කරුණක් වුණත් එතනින් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද ඔබේ ඒ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාගේ අදහස් වලට ඇහුම්කන් දෙනවා. ඉතින් ඒක නිසා ඔබටත් හෙට හවසට අවස්ථාවක් ලැබෙනවා විනාඩි 10ක් විතර මේකට සහභාගී වෙන්න. ඒ වගේම අනික් සියලු දෙනාටත් ඒ සමාලෝචනයට කන් දීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතෙන්දී ඒ අනික් අය කියන අදහස් අනුව Tamanටත් ලොකු දෙයක් තේරුම් ගන්න පුළුවන්. මීට ඉස්සර හැම භාවනා වැඩසටහනක් අවසානෙම පැය 3කට වැඩි කාලයක් සමාලෝචනයට අපි වෙන් කළා. එතෙන්දී ඉදිරිපත් කරපු අදහස් නිසා ඒවා ඉන්ටර්නෙට් එකට දැම්ම නිසා බොහෝ අයට ඒකෙන් යහපතක් වුණා, ප්‍රතිඵලයක් ලැබුණා. බොහෝ අය ආවේ ඒ වගේ සමාලෝචන සැසියට ඒ කන් දීලා ශ්‍රවණය කරලා. ඉතින් ඒක නිසා ඔබේ ඒ අදහස් තව බොහෝ දෙනෙකුට වැදගත් වෙන්න පුළුවන් කල්පනා කරලා ඒකටත් සහභාගී වීම ඔබේ යුතුකමක් වගේ වීමක්. සමහරුචින් මේ යන්නත් කල්පනා කරන අය ඉන්නවා. විශේෂම හේතුවක් තියෙනවා නම් ගියාට අපිට ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි කාගෙනුත් ඉල්ලනවා ඒ සමාලෝචන සැසියටත් සහභාගී වෙලා ගියොත් ඒක තමන්ටත් අනුන්ටත් තමන් කරන යහපතක් වෙනවා. හොඳයි. අද මේ හවස සිවණක් පිරිසට ගිලම්පස දාණය කෑගල්ජේ පැමිණි රේණුකා සම්මතසිංහ මහත්මියත් ඒ මහත්මාත් මහත්මියත් ඇතුළු ඒ පවුලේ සියලු දෙනා විසින් මේ සිවණක් පිරිස විශේෂයෙන්ම ගිලම්පස දානයක් පූජා කරලා බලාපොරොත්තු වෙන්නේ ඒ රේණුකා මහත්මියගේ නමින් සහ සමරසිංහ මහත්මයාගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට බොහොම පිරිසිදු සිතකින් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා. නයම් විදී නිදහස් වෙලා ඒ ගිලම්පස දාණය භාවිත කරන්න පරිහරණය කරන්න. ඒක තමන්ටත් යහපතක්. ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත් පින් දීලා ඒ රේණුකා මහත්මියටත් සමරසිංහ මහත්මයාටත් ඒ අයගේ නියමින් මිය පරලොව ගිය සියලු දෙනාටත් පින් දීමෙන් යහපතක් වෙනවා. ඒ දෙපැත්තටම යහපතක් කරන ආකාරයට පින් දීලා පින් පරලලා පටිසංකාය වුණු මනසිකාරයෙන් යුතුව ඒ ගිලම්පස් දාණය භාවිත කරන්න. හොඳයි එහෙනම් මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පද සබ්බේ සත්තාන් තු සබ්බ සම්පත්ති සිද්ධා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදම් මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමාගමෝ තුයාව නිබ්බාන පත්‍ය. හොඳයි සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක්ම වේවා.